කියලා කියන්නේ දැන් අහුත්වා සම්බූතං හුත්වාන බවිස්සති කියන තැන නොතිබීම හටගත්ත දෙයක් බැරිසයක් වෙනවයි කියන තැන මේ දැන් අහන විදියට ඒක මේ අර හටගන්න දෙයක් නෙවෙයි දැන් සාමාන්‍යයෙන් අපේ ළඟ තියෙන ආශ්‍රව නිසා පරණ රැස්කිරීම නැවත ඒම නිසා කියලා අර මේ ස්වාමීන් වහන්සේගේ කතාවේ තියෙන එක ඇහුවම අන්න එක බොහොමකට දැනෙනවා ඇති මං කියන්නේ මොකද්ද කියලා. ඒක ගැන ටිකක් සාකච්ඡා කරන්න පුළුවන්ද? කරුණාකරලා.
ඔව් දැන් මං ආයේ මතක් කරනවා දැන් ඒ ස්වාමීන් වහන්සේ ඒ දේශනාවල ගැටළු උන්වහන්සේට යොමු කරන්න මොකද මං ඒ සාකච්ඡා ඇහුවේ නැහැ මං දන්නේ මොනවද කිව්වේ කියලා. හැබැයි ඔය අහුත්තා සම්බූතං හුත්තාන භවිස්සති කියන්නේ ඒකේ තේරුම් ගන්න පෙර නොතිබීම හටගත්තා කියන එක නෙවෙයි. ඒක මම විස්තර කරලා ඇති නේද? පෙර නොතිබීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන එක ලෝකෙට අයිති. ඒයි ලෝකෙට අයිති කියන්නේ දැන් පෙර නොතිබීම කියනකොට අතීත ගැනනේ කතා කරන්නේ. හටගත්තා කියනකොට වර්තමාන. ඊළඟට ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියනකොට ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියනකොට අනාගතය ගැනනේ කියන්නේ.
කාලෙට අහු
වෙනවා. අනාගතයට ඉතුරු නෑ. එතකොට කාල තුනට අහු වෙලානේ.
අහු වෙලා.
කාල තුනට අහු වුණා කියන්නේ මේ එතනම ඒ තුන් කාලෙට අහු වෙලා. නේද?
එහෙම
තමයි. ඔව්. එතකොට ඊට වඩා ඒක ගැඹුරින් හොයන්න ඕන. ඒ කියන්නේ ලෝකෝත්තර දර්ශනයට එනකොට තුන් කාලෙට අහු වෙලා නෙවෙයිනේ. කාලය යෙදෙන්න බෑ. ඒ කියන්නේ අපි පටිච්ච සමුප්පන්න බව කතා කරනකොට කාලයට අදාළ වෙන්න බෑ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. එතෙන්දී අපි තේරුම් කළා මේක මේ අහුත්තා සම්භූතං කියන්නේ විය නොහැක්කක් සිදු වුණා. නැත්නම් නොතිබීම අහුත්තා සම්භූතං සම්භූතං කියන්නේ පහළ වුණා. නොතිබීම පහළ වුණා වගේ නොතිබීම අහුත්තා සම්භූතං සයින්ස්
අහුත්තා සම්භූතං හුත්තාන
දෙකේ අහුත්තා සම්භූතං කියන්නේ වෙන්න බැරි දෙයක් වුණා වගේ. එකෙන් සම්භූතං කියන්නේ පහළ වුණා වගේ අදහසනේ. ඒකට වෙන්න බැරි දෙයක් තමයි මේ සිද්ධ වුනේ. ඊළඟට හුත්වාන භවිස්සති කියන්නේ හුත්වා කියනකොට ඔය ඉස්සලා කියපු සිද්ධිය කියන්නේ වෙන්න බැරි දෙයක් පහළ වුණා කියන සිද්ධිය න භවිස්සති කියන්නේ විය නොහැක්ක විය නොහැකි. එන්නා
එන්න
ඔව් නොතිබීම හටගත්තා කියනවා අතීතේ කියන්න එපා. ඒ කියන්නේ දැන් වෙන්න බැරි දෙයක් වුණා. අර වතුරේ බල්ලෙක් හැදුනා වගේ ගන්නකො.
ඔව්.
එතකොට අතීත කතාවක් නෙවෙයි. අවිද්‍යාව මත හටගත්තා නේද? පහළ වුණා. ඒ සිද්ධිය හුත්තරා කියනකොට ඔන්නෝය සිද්ධිය නෑ භවිෂ්‍යති විය නොහැක්කක්.
පැහැදිලි.
එතකොට අර කාලෙට අහු වෙලා නිවෙන්නේ කතා කරන්නේ. ඒ කියන්නේ ඉමස්මින් සති ඉදං හොති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය පටිච්ච සමුප්පන්න බව. ඒකෙදි අර කාලය සම්බන්ධ කරලා නෙමෙයි එතකොට ඒක විස්තර වෙන්නේ. පැහැදිලි නේද?
නමුත් තන කාලයෙන් බුරක් කියන බවයි මට හිතෙන්නේ. මොකද එතන කියන්නේ සාමාන්‍යයෙන් මං කිව්වට කමක් නැති කියන්නේ එතන කියනවා දැන් මම යමක් දකින්නකොට දැන් දකින්නවා කියන්නේ දැන් දැන් ඔතන මේසයක් තියෙනවා. දැන් මෙතන මේසයක් තියෙනවා නම් මම මේසය දකින්නකොටම අහුත්‍රා සම්භූතං. එතකොට ඒක කලින් මම දැනගෙන හිටපු දෙයක් නෙමෙයි. මේ මොහොතේ එක්ක ඔළුවට ආවේ නමුත් ඒක ආර ඒක ආවේ මේ අර කලින් අහලා තියෙන ඒක කලින් අහලා තියෙන දෙයක් තමයි මේ අරගන්නේ කියන වගේ එකක්.
එතකොට අපි කලින් කියන එකයි මේ මොහොතයි දෙකම දාලා
කලින් එතන මොන ඔක තමයි කලින් කියන එක කියන්නේ දැන් මම මේ උපදිනකොට ඔබ දැනන් හිටියේ නැහැ නමුත් කවුරු හරි මට කියා දීලා තියෙනවා. එතකොට ඒක නිසා දැන් මම මොකක් හරි දකින්නකොටම මම දන්නවා මේ මොකද්ද දකින්නේ කියන එක. නමුත් ඒක තියෙන දෙයක් නෙමෙයි. ඒක වාසිතය මොකක් හරි ලෝක සම්මුතියෙන් සිදුවෙන එකක් කියලා තමයි.
ඒ කියන්නේ කවුරු හරි ඔක කියා දුන්නේ නැත්නම් එහෙම වෙන එකක් නැද්ද?
නෑ මේ කියන තැන ඒ කියන තැනට වැටෙනවා පස්සේ කියන මේ ෆේඩ් වෙලා යනවා.
ඔව් දැන් ඔබතුමිය කිව්වේ උපදින කොට අරන් ආවේ නෑ ඊට පස්සේ කවුරු හරි කියා දීලා ඒ හින්දා මේක දාගෙන කියලානේ.
ඒ කියපුවකෙන් මං හිතන්නේ එතන කියන්නේ හටගත්ත දෙයක් නෙමෙයිනේ ඒක. ඒ හටගත්ත දෙයක් නෙමෙයි ඒක ඔන්නඔහම තැනක තමයි මම මේ බැලුවේ වන්ත මේක දිහා.
ඒක තමයි මේ අදහස පොඩ්ඩක් තේරුම් ගන්න බලන්නකෝ. අර දැන් අර වතුරේ බල්ලගේ උපමාව ගත්තා නම් ඉතින් ඒක පැහැදිලිවි මං හිතන්නේ. බල්ලට වතුරේ බල්ලෙක් උපදින්නේ කවුරු හරි කියා දුන්නා හින්දාද?
ඔබලේ දැකලා පුරුද්ද තියෙනවනේ බල්ලයි කියලා නේද? එතන තියෙන්නේ බල්ලේ කියලා කියන්නේ ඒක ඇහැට පේන දෙයක් නෙමෙයි. ඇහැට පේන වර්ණ රූපයක් විතරක් නම් මෙතන බල්ලේ කියලා ගන්නෙ ඒ හට නොගත්ත දෙයක් නේ. මේ වෙලාවේ පෙන්නලා දෙන්නේ අන්න එහෙම අර්ථයක් වෙන්නේ නැති.
ඔව් ඔව් අන්න එහෙම තමයි එන්න ඕනේ. දැන් මං අහන්නේ ඒක කවුරුත් කියා දුන්නා හින්දා මේ බල්ලෙක් කියන වචනේ ගන්න එපා. දැන් මොනවා හරි දෙයක් එළියේ තියනවා කියන එක. ඒක අඳුර ගන්න නම් ඔය කාගෙන් හරි ඉගෙන ගත්ත එකක් ඕන, භාෂාවක් ඕන. ඒ වචනේ කියන්නේ ඒ වචනේ නෙමෙයි. දැන් මොනවා හරි ස්වභාවයක් එළියේ තියනවා කියලා හිතනවනේ ඇහෙන් දකින්නකොට.
ඕ
ඒකටනේ ඊළඟට නම හොයන්නේ.
එහෙමයි.
එතකොට අපි ඉගෙනගත්තු භාෂාව අනුවනේ. දැන් සිංහලෙන් බල්ලා කියයි සුද්දෙක් කිව්වනම් ඕකට ඩොග් කියලානේ කියන්නේ.
ඔව්.
ඒ වචනේ නෙමෙයි. ඒ දෙන්නම මොනවද තියනවා කියන දෘෂ්ටියක ඉන්නවනේ.
ඒකනේ ඒ දෘෂ්ටිය ආවේ කොතනින්ද කියන එක.
ඒක තමයි හොයන්න ඕනේ. ඒ කාලේ කවුරු හරි අපිට කියා දුන්නා හින්දාද නැත්නම් මේ අපිම හදාගත්තු එකක්ද?
ඔන්න ඔතන ටිකක් එක්ස්පෑන්ඩ් කරන්න මේ කරුණා කළා.
දැන් ඕක අනිත් අයට බනින්න බෑ අපිව මේ මුලා කළා කියලා. අම්මලා තාත්තා බනින්න බෑ. හොඳද? අපි ඒ කියන්නේ උපදිනකොටම මේ ගතිය තියනවා. දැන් තියෙන ගතියම ඒ කියන්නේ මේ ආයතන වලින් එළියේ දෙයක් ගන්න පුළුවන් කියලා. එළියේ දෙයක් අත්දකින්න පුළුවන් කියන ගතිය.
අන්න
ඒක පොඩි ළමයාට ඉපදුන ගමනුත් තියනවා ඒක. ඒකට කවුරුවත් කියා දෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඇහැ තියෙන්නේ එළිය දෙයක් දකින්න. ඒ කියන්නේ ඇහි හැකියාව තමයි රූපයක් දකින එක. ඒ කියන්නේ කනේ හැකියාව කියන්නේ කන කියන අදහසම කියන්නේ මොකද්ද? ශබ්දයක් අහන්න පුළුවන් කියන එකනේ.
කියන එක. එහෙමයි.
ඒ හැකියාව ඇතුවනේ ඒ කියන්නේ ඉපදුනා කියන්නේ ওই හැකියාවමනේ.
එහෙමයි.
මේ අත්තනානම් පටිලාභෝ කියන්නේ. හරි. ඒක ඉපදුනට නෙමෙයි, ඉතින් මේ මොහොතට දාගන්න. මේ එක මොහොතක් කියන එකට වඩා දැන් ඒ ස්වභාවය නේ දහන්න පුළුවන් ස්වභාවය. දකින්න පුළුවන් ස්වභාවය. තේරෙනවද?
එහෙමයි. මේ මොහොතේම.
ඔව්. ඒක මේ මොහොතේ කතාවකට වඩා ඔන්න ඔය ස්වභාවය තියෙන හින්දා නේද අපි දකින්නේ අහන්නේ. දැන් අහන්න පුළුවන් ගතිය තියෙන හින්දා නේද අහන්නේ.
ඔව්. ආයතන හයම නිතරම ක්‍රියාත්මක වෙනවානේ. ඒකත් හරි.
අන්න හරි. ඒ ක්‍රියාත්මක වෙන ගතිය කවුරුවත් දීපු එකක් නෙමෙයි. අපේ මොඩකමටම හදාගත්තු ඒවා. ඔව්. හරි.
එහෙම.
ඒක ගතිය තමයි මේ හොයන්න ඕන තැන. මොකද ඒ ගතියට තමයි මම කියලා කියන්නේ.
එහෙමයි.
අහය එකයි ඒවට අරමුණු වෙන දේවල් නෙවෙයි. අරමුණු වෙන්නේ අරමුණු ගන්න පුළුවන් හැකියාවක් තියාගෙන ඉන්න හින්දානේ.
එහෙමයි.
ඒක අපි ශ්‍රේතසාමින් වහන්සේ ලස්සනට ඒක විස්තර කළා. අර මොබයිල් ෆෝන් එකේ උපමාවයි අර සිකියුරිටි ඇලාම් එකේ උපමාවයි.
එහෙමයි.
දැන් ෆෝන් එකේ තියෙන හින්දානේ කෝල් එකක් එන්නේ හැරි ඇලාම් එක වදින බව දැනගන්නේ මේක ඕන් එකේ තිබුණොත් නේ.
එහෙම නිසා. එහෙමයි.
නැතුව කෝල් එක හින්දා ෆෝන් එක ඕන් වෙනව නෙවෙයිනේ. නේද? අන්න ඒ වගේ දැන් ශබ්දේ හින්දා කන උපදිනව නෙමෙයි, රූපේ හින්දා ඇහැ උපදිනව නෙවෙයි. ඇහැ තියෙන හින්දාමයි රූප පේන්නේ. කන තියෙන හින්දාමයි ශබ්ද ඇහෙන්නේ. කන තියෙනවා කියනකොට අර කන නෙවෙයි මේ අහන්න තියෙන හැකියාව අහන්න පුළුවන් ගතිය.
ඔව්. නේද? ගතිය නේද? පෙනෙන ගතිය.
ඔව් ඒ ක්‍රියාව කියන එක. ඒ කියන්නේ දකින්න ගති. ඈ? ඒක තමයි චක්කු කියන්නේ.
නැත්තම්
හරි.
එහෙම.
එතකොට ඔන්න ඔය ගති ටික තමයි ඇත්තටම මම. නැත්තම් සක්කාය දිට්ඨි.
සක්තිතික මමද මගේද?
මගේ කියන්නේ ඕකට අහු වෙන එකනේ. සද්දයක් හරි රූපයක් හරි.
අහ එහෙමයි.
මට ඇහුණා නැත්තම් මට පේනුණා. එහෙම නැත්තම් මගේ ඒ පේන දේ මගේ කියනවා නේද?
ඔව් මගේ අත මගේ කන. ඔව් එහෙමයි.
ඔව් මේ දකින්න පුළුවන් ගතිය කියන එක ක්‍රියා ස්වභාවය. ඒ කියන්නේ දැන් ඇසීම කියන එක ශබ්ද නෙවෙයිනේ.
නෑ.
ඔව්. ඒ අහන්න තියෙන හැකියාව වගේ ගත්තහම ඒක අර ක්‍රියාවක් නේ ඇසීම කියන එක.
එහෙමයි.
ඇසීම කියන්නේ කන කියන රූපයක් නෙවෙයි. ඇසීම කියන්නේ ශබ්ද කියන රූපෙකුත් නෙවෙයි. ඇසීම කියන්නේ ක්‍රියා මාත්‍රයක්නේ.
විතරයි.
එරණනේ.
ඔව්.
ඒ ක්‍රියා මාත්‍රයේ අදහස තමයි අහන්න පුළුවන්කම වගේ. හරි. නැත්තම් දකින්න පුළුවන්කම.
ඔව්.
නේද?
එහෙමයි.
ඒකේ දැකීමේ හැකියාව නැත්තම් ඇසීමේ හැකියාව කියන එක. ඒ ක්‍රියාකාරීත්වය නිසා නේද ඇහුණනම් ඇහිලා තියෙන්නේ. දැක්කනම් දැකලා තියෙනවා.
ඔව් එහෙමයි.
එතකොට ඔන්න ඔය ක්‍රියාකාරීත්වය දිගටම අපේ පවතිනවා නේද?
ආ එහෙමයි.
ඒ සද්ද යහනකට උපදිනව නෙවෙයි. රූපේ දකිනකොට උපදින. ඒක ප්‍රවැත්මක ඉන්නේ අපි. හරි?
ඔව් ඔන් වෙලා තියෙනවා කිව්වේ ඒකනේ නේද?
නැලා මේක. හැබැයි අපිට ප්‍රකට වෙන්නේ ඕක අරමුණක් ගන්නකොට විතරයි. මොකද අපිට ක්‍රියාකාරීත්වය පේන්නේ නැහැ. අපිට පේන්නේ ගන්න අරමුණනේ. දැන් හැටි යනවා කියලා දැනගන්නේ කොහොමද? පේන නිසානේ.
පේන නිසා.
අන තියෙනවා කියලා දැනගන්නේ ඔය ශබ්ද ඇහෙන නිසානේ.
එහෙමයි.
ශබ්දයක් ඇහුනේ නැත්නම් කන තියෙනවා කියන්න බැහැනේ. අය අපේම එතකොට අපි කණෙන් නෙමෙයි කන තියෙනවද කියලා බලන්නේ. කනට ඇහෙන ශබ්ද වලින්.
ශබ්ද වලින්.
ඔව්. ඒ ශබ්ද කියන්නේ කන නෙවෙයි.
නෑ.
හරි.
එහෙමයි.
එතකොට අර ෆෝන් එකේ ගතිය කියන්නේ කෝල් එක නෙවෙයිනේ. ඒ මාට කෝල් එක තමයි අපි ෆෝන් එක තියනවා කියලා දැනගන්නේ. අන්න ඒ වගේ. හරි. අපි පුරුදු වෙලා තියෙන්නේ ඒ අරමුණෙන් මේ ආයතනේ දැනගන්න. කියන්නේ බහිද්ද අරමුණෙන් අජත්ත ආයතනේ අඳුරගන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ.
එහෙමයි.
අපිට අජත්ත ආයතනේ පේන්නේ නැහැ. එතකොට දැන් ඇහැ මොකද්ද කියලා හොයාගෙන ගියොත් ඔක අහුවෙන දෙයක්ුත්
නෙවෙයි.
කන මොකද්ද කියලා විස්තර කරන්න කිව්වොත් දැන් මේ මොහොතේ කන තියෙනව නේද?
එහෙමයි. එහෙමයි.
ආ ඒ කන තියෙනවා කියන්නේ ඇහෙන නිසානේ.
ඒක තමයි.
ඒ කියන්නේ ඇහෙනවා ඇහෙනවා කියන්නේ වෙන එකක් නේ. කන කියන්නේ වෙන එකක් නේ. නේද?
ඒක දෙකක් නේ.
ඔව්. ඇහෙන්නේ ශබ්දනේ. කන කියන්නේ නැහනේ.
කන කියන්නේ ඒකට ආරෝපණය කරගත්ත දෙය නේද? ඇසීමට.
අන්න හරි. දැන් ඇසීම ඇසීම බව නොදන්න කමට දාගත්තු යන්නේ.
ආ එහෙමයි.
يعني අවිද්‍යාවෙන් හදපු එකක්.
එහෙමයි.
ඉතින් මේ ඔය ඇසීමේ ගතිය තියනකම් අපි ශබ්ද ගැන දැනගන්නවා. අද ඇහෙන්නේ මොකෙන්ද ඇහුවොත් කන කියලා ඒකක් දැනගන්නවා. ඒ දෙක දැනගැනීම් දෙකක්. හැබැයි මේ දැනගැනීම් දෙක ඇසීම නෙවෙයි. ඇසීම කියන්නේ ක්‍රියාවක් නේද?
ඔව් තමයි.
ඉතින් අපි දැන් මේ ඇසීම අහන්න තියෙන ගතිය නම් මම ඉන්නේ. අපි සත්‍ය ගැන හොයලා හරියනවාද?
නැහැ.
කන ගැන හොයලා හරියනවද?
නැහැ.
ඇසීම ගැන නිහන්න ඕන. ක්‍රියාකාරීත්වය ගැන නිහන්න ඕන. නැහැ. ඒකට නෑ ක්‍රියාකාරීත්ව හයමයි මම
කියන්නේ.
ක්‍රියාකාරීත්වය පවතිනයි ක්‍රියාකාරීත්වයට අහු වෙනයිම තමයි අරවා.
ඔව්.
සද්ද හරි කන හරි නේද?
ඔව්
ඒ චරිතය ඒ ක්‍රියාව කියලා නොදන්න කමට ඇසීම ඇසීම බව නොදන්න කමට අපි සද්දයක් පනව ගන්නවා. ඇසීම ඇසීම බව නොදන්න කමට කනක් පනව ගන්නවා. මේ අධ්‍යයයෙන් සකස් කරපුවා නොදන්න කමට. හරි. ඊළඟට මේ එහෙනම් අපි හොයන්න ඕන මෙන්න මේ ඇසීම කියන ක්‍රියාවනේ.
එහෙමයි.
ආයේ ප්‍රශ්න තියෙනකම් මම ඉන්නවනේ.
එහෙමයි.
එතකොට දැන් ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන ඔන්න ඔය ආයතන හයක ප්‍රවත්මක තමයි මේ අපි ජීවත් වෙන්නේ දැනට. එතකොට ඒ ප්‍රවත්න තියෙන්නේ අවිද්‍යාව මත.
ඔව් එහෙමයි. සම්පූර්ණයෙන්ම.
ඔව්. එකනි දැන් වතුරේ බල්ලගේ පැවැත්ම තියෙන්නේ ගොඩ ඉන්න බල්ලගේ අවිද්‍යාව මතනේ. මෝඩකම මතනේ.
ඔව්.
ඒ මෝඩකම තියෙනකන් වතුරේ බල්ලා පවතිනවා.
ආ එහෙමයි.
හරි.
ආ එහෙමයි.
අපි අපේ මේ නොදන්නකම තියෙනකන් අවිද්‍යාව තියෙනකන් ඔය ආයතන හය පවතිනවා. එහෙමයි. එහෙමයි. මේ දැන් අර මූලික මට්ටම අහන්න තියෙන හැකියාව, දකින්න තියෙන හැකියාව, හිතන්න තියෙන හැකියාව.
එහෙමයි.
ඒ වගේ. හයටම ගන්න පුළුවන් රස විඳින්න තියෙන හැකියාව. ආග්‍රහණය කරන්න තියෙන හැකියාව ගඳ සුගඳ බලන්න. නැත්තම් ස්පර්ශ ගන්න තියෙන හැකියාව. හරි. ඒ බේස් එකම ගන්න ඕන. ඒකට අරමුණු වෙන්නේ ඔය හැකියාව තියෙන හින්දානේ.
සම්පූර්ණයෙන්ම.
මම අර කලින් එකක කිව්වේ දැන් උපතින්ම කන ඇහෙන්නේ නැති කෙනෙක් හිටියා කියන්නකෝ. දැන් එයාට අපි සද්දයක් තියනවා කිව්වොත් එයාට ඒක දැනෙනවද?
නෑ. දැනෙන්නේ
නැහැ. සද්දයක් නැහැ කිව්වොත් එයාට ඒක දැනෙනවද?
නිකිතේ.
ඔව්. එතකොට සද්ද තියනවා හරි නැහැ කියන එක හරි සද්ද ලෝකෙට අයිති එකක් නේ. ඒ කියන්නේ ඇසීමේ හැකියාව මත ගොඩනගාගත්තු එකක් නේ. සීමේ හැකියාවක් නැති තැනක ඒකට කිසිම අර්ථයක්
නැහැ.
ඒක සත්‍යෝකයක් උපදින්න ඉදහක් නැහැ නේද?
නැහැ.
ඒකට මේ හැකියාව තියෙන හින්දා තමයි අපිට සබ්ද ලෝකේ තියෙන්නේ. සබ්ද ඇහිීමේ හැකියාව තියෙන නිසා තමයි සබ්ද ලෝකේ
තියෙන්නේ.
රූප දැකීමේ හැකියාව නිසා තමයි රූප ලෝකේ තියෙන්නේ. හැබැයි ඔය හැකියාව අවිද්‍යාව මත නොදන්න කම මත. හරි.
ආයතන හටගත්තේ
හට ගත්තේ කියනකොට ඔය මේ මොහොතට දාන්න යන්න එපා.
එහෙමයි.
ඒ පැවැත්ම තියෙන්නේ අවිද්‍යාව මත.
අවිද්‍යාව මත.
ඔව්. හට අරන් තියෙන්නේ අවිද්‍යාව මත.
එහෙමයි.
වැත්ම තියෙන්නේ අවිද්‍යාව මත. හරි. එතකොට ඒ එතකොට පේනවා නේද ඒකේ අර පටිච්ච සමුප්පන්න බව. මේ ඇති කල්ලි මේ වෙයි. මේ නැත්තම් මොවෙන්න බෑ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියනක. හරි.
ඔව් හරි හරි.
එතකොට ඒ පැවැත්ම කිව්වට ඔන්න ඔය ධර්මතාවයේ දකිනකොට ඒ කියන්නේ ඉමස්මෙන් අසති දන්න හෝති කියන එක තේරුම් ගන්නකොට Nirodha තේරුම් ගැනීම තුළ ඒක පැවැත්මක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇත කියන විදිහට කතා කරන්නත් බෑ නැත කියන විදිහට කතා කරන්නත් බෑ. අර සමුදය දකින නිසා නැත කියන්න බෑ. නැත කියන එක යෙදෙන්නේ Nirodha දකින නිසා ඇත කියන එක යෙදෙන්නේ නැහැ.
එහෙමයි.
අච්චානගත සූත්‍රය.
හරි.
හරි. හැබැයි විද්‍යාව තියෙන නිසා, ඒ කියන්නේ සමුදය යෙදෙන නිසා මොකද වෙලා තියෙන්නේ? පැවැත්මක් තියෙනවා.
පැවැත්මක් තියෙනවා.
ඒ පැවැත්ම කියන එක අර කාලයට අයිති එකක් නෙමෙයි. මේ කප්තියෙන් උපන්න කියන එක. කප්තිය යෙදෙන නිසා ඵලය තියෙනවා. මේ ඇති කල්ලි මේ වේ. වතුරේ බල්ලට කාලයක් නෙමෙයි නේ එතන තියෙන්නේ. මොකදම තියනකම් ඌ ඉන්නවා. හරි. ඉමස්සති ඉදං හෝති. කවදා හරි මෝඩකම යෙදුන් නැත්තම්
බල්ලෙක් නෑ.
ආ බල්ලෙක්
නෑ.
හටක් නෑ. අනුත්පාද බව.
අනුත්පාද බව. ආ. මම මේ පොඩ්ඩක් අත චුට්ටක් මේ වැඩිවත් වෙනවා චුට්ටක් මේ. එතකොට මේ ආයතන දැන් ඇස කන නාසය දිවකය සිත කියන මේ ටික නොවේ කිය මෙතන තියෙන සකස් කිරීම ටිකක් නේද? දැන් ඔබතුමාගේ විග්‍රහයේ ඉදන් අපි මේ ඇසක් කනක් නාසයක් මේ ආයතන ටිකක් ඇටයි කියලා ගැනීම නෙවෙයි මෙතන තියෙන සකස් කිරීම ටිකක්. එහෙම නේද?
ඔව් ක්‍රියා ටික ගන්නේ සකස් කිරීම.
ඔව් ක්‍රියා ටික. එතකොට මේ ක්‍රියාවන්ත නේද ඔය අපේ මහත්තයා දැන් ඔය කිව්වේ මේ මේ ඇටිකල්හි මේ වෙන්නේ අර ක්‍රියාව ටික. නැතිනම් මේ ආයතන ටික නෙවෙයි.
ඔව් ඔව් ඒ ක්‍රියා ටික.
ක්‍රියා ටික කොහොමද?
ආ. හැබැයි ක්‍රියා ටික කියන්නේම අපහු ආයතන වෙනවා.
ඒ
චක්කු කියන්නේ ක්‍රියාවටනේ. දකින්න පුළුවන් ක්‍රියාවට දෙන නමනේ චක්කු කියන එක. දකින්න පුළුවන් ක්‍රියාවට දෙන නම තමයි චක්කු කියන එක. ක්‍රියාටිකම තමයි ආයතන වෙලා තියෙන්නේ මම වෙලා තියෙන්නේ. ඒකමයි. ඒ ස්වභාවය ඇති වෙලා තියෙන්නේ අවිද්‍යාව මත. ඒ කියන්නේ ඒ ස්වභාවම අවිද්‍යාව. මොඩර්. එතකොට එකක්
පොඩ්ඩක් කරනවා.
ක්‍රියාවයි මේ වෙයි යා. කියන ධර්මතාවයෙන්. නැක්ෂෙන් සතිය දානවාටි.
එතකොට මහත්මයා අපි එකම අර ඇසක් කන්නක් මේ පංචස්කන්ධයක් ඇතයි කියලා ගැනීමම මුලාවක්. එහෙම නේද? ඒකෙන්තරගේ ක්‍රියාකාරීත්වයක් මිසක් ආයතන ටිකක් නෙවෙයි. අපි මේ ආයතන ටිකක් හදාගෙන අපි විඳින්නේ දුක. ඒකෙන් කැතෙන් තේරෙනවා නේද?
ඒකේ අලුතෙන් ආයතන හදනවා නෙවෙයි.
නෙවෙයි. එහෙම
ඒ ක්‍රියාවටමයි ආයතන කියන්නේ.
ආයතන.
ඒ ක්‍රියාවටමයි පංචස්කන්ධ කියන්නේ. ඒ මොකද රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට තේරුම් ගන්න ඕන ඒ සකස් වීම. ඒ කියන්නේ සංකාර. දැන් රූපේ කියන්නේ සංකාරයන්නේ. රූපං රූපස්ථාය සංකතං අபிසංකරಂತಿ इति සංකාරෝ හරි ඒ සකස් වෙන ගතියමයි රූපය පණය කියන්නේ පංච මේ පංචස්කන්ධේ නැත්තම් පංච උපාදානස්කන්ධේ ගන්නකොට රූපය කියන්නේ රූපණය නේද ඒ කියන්නේ ඔය සංකාර සංස්කරණය වෙන ස්වභාවය කියලා ගන්න. සංස්කරණෙන් නැදේ. සංස්කරණය වුණාට පස්සේ හැදෙන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ දෙයක් නෙවෙයි. ක්‍රියාවමයි.
එතනදි මහත්තයා දැන් පංචස්කන්ධේ උපාදානස්කන්ධයේ වශයෙන් ගැනීමම තමයි මේ මම කියන ස්වභාවය නේද මම ඉන්නවා කියන ස්වභාවය පංචස්කන්ධේ උපාදාන ස්කන්ධේ වශයෙන් ගැනීමම නේද බාර ගැනීම එතන එහෙමද වෙන්නේ
එතකොට ප්‍රශ්නයක් එනවා නේද පංචස්කන්ධය වෙන එකක් මම තව එකක්
ඔව් එහෙම වෙනවා
එහෙම නෙවෙයි ඒකමයි මම හරි. ඒ මම කියන එක වෙන් කරන්න යන්න එපායි. වෙන් කරන්න බෑ.
බෑ.
ඒ ක්‍රියාවමයි මම.
එහෙමයි.
ක්‍රියාවමයි ඒ පංචස්කන්ධ කිව්වත් පංච උපාදානස්කන්ධ කිව්වත් මොකද අපිට පංචස්කන්ධ කියලා කතාවක් නෑ. අපිට උපාදානස්කන්ධමයි.
එහෙමයි.
ක්‍රියාවමයි. හරි එතකොට ඒ ස්කන්ධ පැනවීමම අවිද්‍යාව මත ස්කන්ධ බාර ගැනීමම අවිද්‍යාව මත ක්‍රියාවනේ ක්‍රියාව තේරෙනා නේද ඒ ක්‍රියාව කියන එක එතකොට තේරුම් ගන්න ඕන ඔය ක්‍රියාවම තමයි ඔය එක එක නම් වලින් එක එක විදිහට දෙන්නේ. පලායතනේ කියනවා. පංච උපාදානස්කන්ධේ කියනවා. විඥාණය කියනවා. ඈ සංඛාරය කියනවා. ඔය පටිච්ච සමුප්පාද අංග කියන්නේ ඔක්කොම එකම ඔව් වෙන වෙන දේවල් නෙවෙයි ඒවා මේ ඇති කල්හි මේ වේ කියන ධර්මතාවයට යට පටිච්ච සමුප්පන්න බව. මේයි එයයි නෙවෙයි. හරි. මේ කියන ධර්මතාවයෙන්ම. එරමයි. එතකොට මේ ඇති කල්ලි මේ වේ කියන ස්වභාවය පටිච්ච සමුප්පන්න බව. ඒකේ තේරුම් ගන්න අර ඒ ක්‍රියාහය, ක්‍රියා කියන්නේ දැන් ඇසීම, ඇසීමේ ක්‍රියාව. ඒ කියන්නේ අහන සංගතිය. එහෙම නැත්නම් පෙනීමේ ක්‍රියාව, පේන්න පුළුවන් ගතිය, පෙනුන දේ නෙවෙයි. හරි. ඒ මූලික හැකියාව. ඒක තමයි ක්‍රියාවක් කියලා කිව්වේ. අන්න ඒ ගතිහය තමයි මම වෙලා තියෙන්නේ. ඒ ගතිහයමයි මම. ඒ ගතිහයමයි ආයතන හය. හරි.
බාරගත්තු ගතිහයම නේද?
ඔව්, ඒක ඉතින් බාරගත්තු කියන්නේ ක්‍රියාව අපි බාර අරන්නේ.
බාර.
ඒ දැන් අනේ බාර ගැනීම ඇයි අපි බාරගන්නේ? දැන් චක්කු කියන ගතිය බාරගන්නේ ඇයි? සෝත කියන ගතිය බාරගන්නේ ඇයි? දකින්න පුළුවන් හැකියාව, අහන්න පුළුවන් හැකියාව හරි සතුටෙන් බාර අරන් තියෙන්නේ. කැමැත්තෙන්. එකයි චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං. ඒක අපිට ප්‍රියයි, සාතයි. එත්තේ සාත තණ්හා උපජ්ජමාන උපජ්ජති. දැන් ඒකමයි තණ්හාව කියන්නේ.
එහෙම තමයි. මට ඒක එතන තමයි තණ්හාව වෙන්නේ කියලා. ඒ කියන්නේ අර සකස් කිරීමම තමයි තණ්හාව.
අන්න හරි.
සකස් කිරීමමයි තණ්හාව.
ඔව්. එතන අවිද්‍යාවයි තණ්හාවයි දෙකම යෙදිලා. ඒ සකස් කිරීම කියන එක. හරි.
එතකොට අපි මතේ එතනම තමයි වේදනාවක් එන්නේ නේද? ඒ මුළු පරිසම්පාදනය සකස් කිරීම මත හටගෙන අවසන්. එහෙමද?
ඔව්, ඉතින් වේදනා කියන්නේ සකස් කරන ගතියක්. ඒකත් සංකල්පයක්. සත්‍යනීය ප්‍රතිපදිය.
ඒක පංචස්කන්ධයේ මෙතන හතර මේ සමුපාදෙම හතරයින් කරයි.
ඔව්.
හ්ම්
හ්ම් හ්ම්. ඉන්නේ පටිච්ච සමුප්පාද ප්‍රවත්මක.
ප්‍රවත්මක.
ප්‍රවත්මක කියන්නේ පටිච්චාපත්ති. අයි අවිද්‍යාව යෙදුනහං අවිද්‍යාපච්චයා සේරම ටික තියනවනේ. මේ ඇති කල්ලි. හරි. නොදන්නා කියනකන් ඇත්ත නේද? මේ ඇති කල්ලි මේ වේීමස්මින් සත ඉදං හෝති. අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරෝධනං අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධෝ. ඒ කියන්නේ ඔය සංකාර ගතියක් අනුත්පාදයි නිරෝධ කියනකොට. ඒ සංකාර ගතිය අවිද්‍යාවත්
එහෙම හරි.
ඒකට ඒකත් පටිච්ච සමුප්පන්න ධර්මතාවයක යටත් ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය.
එතකොට රවිම උතන්ද යම් සකස් කිරීමක් තියෙන්නේ. අපි මේ අත්තසමතන් තියෙන ආයතන හයක් නෙවෙයි සකස් කිරීම මතනේ. සකස් කිරීමට යමක් හේතුවක් තියෙනවනේ. සකස් කරන්න හේතුවක්.
හේතුව තමයි අවිද්‍යාව, නොදන්නකම.
නොදන්නකම.
මෝඩකම. දැන් වතුරේ බැලලා සකස් කරන්න හේතුව මොකද්ද?
බලලා කියන මොළකම. ඒක හරි වටිනා මේ උදාහරණයක්.
වටිනා උපමාව. ඒතර වතුරේ ඉන්න බල්ලා නෙමෙයි, බල්ලා සකස් වෙන ගතියක්
තියෙනවනේ.
ඒ වගේ බලලා සකස් වෙන ගතිය තමයි මේ සංකාර කියන්නේ.
එතකොට මේ බල්ලත් වතුරේ ඉන්න බල්ලව සකස් වෙන ගතිය හටගන්නේ බල්ලා තුල යමක් දරාගෙන ඉන්න හින්දා නේද? එහෙම එතන එනවද එතකොට?
දරා ගත්තා කියන එකම තමයි ඔය කියන්නේ සකස් කිරීම.
ඒකම තමයි කියලා. හරි.
ආයතන කියන එක වෙන එකක් නෙමෙයි.
නෙවෙයි.
හරි. අද වෙන තව වචනයක්. ඒ ක්‍රියාව. හරි. ක්‍රියාව කිව්වහම සංකාර කියන එකටත් ගැළපෙනව නේද?
එහෙම ගැළපෙනවා. ඒ මොකද පටිච්ච සමුප්පාදෙම ගැළපෙනවා.
මම කියන්නේ අර සංකාර කියන්නේ නිකන් සකස් කරනනේ. සකස් කරන කියන එක ක්‍රියාවක්නේ. දෙයක් නෙවෙයිනේ නේද?
නෑ නෑ ඒක ක්‍රියාවක්.
එතකොට ඒ ක්‍රියා මාත්‍රය. ක්‍රියා කිව්වට ඕක දැන් ක්‍රියා කියලා දෙයක් දාගන්නත් එපා. ඒක තමයි අපි හොයන්න ඕන තැන. එතන පටිච්ච සමුප්පන්න බව දකින්න ඕන.
කියන්නේ ක්‍රියාව හටගන්න හේතුව අවිද්‍යාව නම් අවිද්‍යාවට හේතුවක් තියෙනවදලු විමත් ඇත්තටම අවිද්‍යාවට හේතුවක් තියෙනවද?
ඉතින් අවිද්‍යාවට අපි දෙයක් කරගත්තහම ඉතින් ඒකට හේතුවක් තියෙනවා.
තියෙනවා නේද?
ඒත් දෙයක් නෙවෙයි. අර බල්ලගේ ප්‍රමාණයෙන් හිතන්නකො.
නෑ එහෙම තමයි මම ඒක ඒරමයි හිතේ.
බල්ලෙක් සකස් කරන ගතියක ඕන නමක් දෙන්න පුළුවන්.
දෙන්න පුළුවන්.
සංකාර කියන්න පුළුවන්, මෝඩකම කියන්න පුළුවන්.
හොඳයි.
නම වචනයක් දාගන්න. ඔන්න අහසයි තේරුම් ගන්නවා. කරන ඒ ක්‍රියාව. ඒ ක්‍රියාව අවිද්‍යාව මතමයි. ඇයි
එතකොට රජු මහත්තයා උත්තර දිසාව මේ කියන්නේ මේ ලෝක සත්‍යය මේ නොදන්න දුකක් විඳිනවා කියලා කියන්නේ ඒ කියන්නේ මේ ආයතන හයක් ඇටය කියලා අරගෙන විඳීමක් මෙතන තියෙන්නේ නමුත් එහෙම දෙයක් නොවේ මේක මේ සකස් කිරීම ටිකක්ම තමයි තියෙන්නේ කියන තැනටයි එන්න ඕනේ දැන් පුතත් එහෙම දෙන්න ඕනේ දැන් මේ සාමාන්‍ය දුකක් විඳිනවා නම් අපිට මේ ඇසක් තියෙනවා කියලා ඊට පස්සේ මේ මගේ ඇසටයි පෙනුනේ මගේ කනටයි ඇහුනේ එහෙම දුකක් නිදි ස්වභාවයක් නෑ ਬਾහිනේ මම ඉතාලේ ਬਾහිනේ නේද
ඉඳින දුකක් කියන එක මේ වෙන කතාවක්
ඔව් ඒක වෙනදත් අයිත මම ਬਾහිනේ පැත්තෙන් ඇවිල්ලා එහෙම
ඉඳින කියන එක දැන් වේදනාව කියන එකත් සංකාරයක් නේ
එහෙමයි
ඒ විඳීම ගන්න එපා එතනත් සංකාරගතිය වේදනාව කියන එක නෙමෙයි වේදනාවේ සකස් වෙන ගතියයි
මේක ගතිය
ඒ රූපේ සකස් වෙන ගතිය පඤ්ඤාව නෙවෙයි සංඥාව සකස් වෙන ගතිය
ගතිය
එතකොට ඒක දුකක් වෙන්නේ ඇයි කියන එක තේරුම් ගන්න ඕන දැන් ඔය එතකොට තමයි ඒක දුක්ඛේ ඥානං කියන තැනට එන්නේ. දැන් දුක්ඛේ ඥානං කියන එක එන්නේ මතක තියාගන්න සමුදේ ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං ඒ හතරම එකට. ඒකටනේ සම්මාදිට්ඨිය කියන්නේ.
ඒක හරියට පැහැදිලි වුණා සර්. නේ, සරි මන්නේ.
දුක්ඛේ ඥානං කියන එක තියෙනවා නම් එතනම පෙරපසු නොවි තියෙන්න ඕන නේද? ඉතුරු ඥාන තුන.
එහෙම එහෙම. දුක්ඛේ ඥානං.
මග්ගේ ඥානං.
සෝතේ ඥානං.
නිරෝධේ ඥානෙන් තොරව, සමුදේ ඥානෙන් තොරව දුක ගැන කතා කරන්න බෑ.
එහෙමයි එහෙමයි. එහෙනම් සම්දයක් නැතුව දුකක් ගැන කතා කරන්න බෑ නේද හට ගැනීමක් නැතිද එහෙනම් එතන කොහොමද ගලද්දක්
හට ගැනීම කියන එකයි නිරෝධය කියන එකයි.
කියන එකයි.
අනුත්පාද බවනේ. එතකොට විය නොහැක්ක මේ සිදුවෙන. අහුත්තා සම්බූතං. තිබ්බීම පහළ වුණා. හරි. ඒ සිද්ධිය විය නොහැක්ක. සුඛාන භවිස්සති. ඒ ක්‍රියාව කියන එක දැන් ක්‍රියාවෙන් හටගන්න ඒවා නෙවෙයි මේ කතා කරන්නේ. ක්‍රියාව කියන එක ඒක අපිට පහළ වෙලා තියෙන්නේ.
එහෙම අපි ඔන්න එකේ තියාගෙන ඉතරම් ඒ ක්‍රියාව කියන එක. එහෙම අර අර සාරිනාසි කිව්වා එහෙම
එහෙම. ක්‍රියාව පහළ වෙලාමයි තියෙන්නේ.
තියෙන්නේ.
ඒ සිද්ධිය විය නොහැක්කක් නෑ බහිස්සති. එහෙනම් බහිස්සති එක තමයි අපිට තේන්නේ නැතේ නිරෝධය. හරි.
නෑ.
ඒ ක්‍රියාව විය නොහැක්කක්. අපට ඒ වුණාට වෙනවා.
එහෙම නේද අපේ කියන හැක්කක් වුණත් ඒක
ඒකයි ඒක නොදන්නකම කියන්නේ අවිද්‍යාව කියන්නේ. විය නොහැක්කක් මේ වෙන්නේ. නෑ බහිස්සති කතා. පැවැත්ම කියන එක විය නොහැක්කක්. නෝටකම මතමයි පැවැත්ම.
එතනදී මහත්තයා මම මේ පොඩ්ඩක් අර ඊට අමතර ප්‍රශ්නයක් අහන්නේ දැන් ඔය සකස් වීමම නේද ඊට පස්සේ මේ තමා තුල ඔය ප්‍රපංච බවටපත් වෙන්නේ එතනින් ගියාම ඔය වාද විවාද ඇති කරන්නේ තමා තුලම මේ අර සකස් කරගත් දේවත් නේද
ඔව් තමා තුල කියන්න තමන් ඉන්න ඕනනේ
ඉන්න ඕන එහෙම
ඔය තමන් තමයි ඔය ක්‍රියාව ක්‍රියාව මත තමයි ඉතින් ඔය සකස් කරන හැම එකක්. ඒ කියන්නේ දක්ෂින දෙකක් ඔක්කොම ක්‍රියාව මතනේ. අහන දේවල් ඔක්කොම ඔය ක්‍රියාව මත. ඒගොල්ලේ ආයතම ගන්න හිතන දේවල් ඔක්කොම ඔය ක්‍රියාව මත. සක්ින අහන දැනෙන දැනගන්න සේරම ඔය ක්‍රියාව මතනේ. ඊළඟ ඉතින් අපිට තියෙන ඔක්කොම ඕවන. ඔය අයතරෝ මොකක්වත් කතා කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒකට ඕකමයි ලෝකේ. ඕකමයි ලෝකය. ඕකමයි දුක. ඒ සත්‍යය ඕකමයි මාර්ගය. ඒ සමිද්දී සූත්‍ර ටික ගත්තාම ඒක පේනවා නේද? ඔතන දැන් අපි ඊයේ කතා කළා උදය වය කියන එක. يعني සමුදය පැත්ත තමයි උදය. පච්චය පැත්ත. දැන් පටිච්ච සමුප්පාදේ පච්චය පැත්තක් තියෙනවානේ. ඒ වගේම නිරෝධා පැත්තක් තියෙනවා. එතකොට උදය කිව්වත් සමුදය කිව්වත් එකමයි.
එතකොට
ඔව් දේවය නේද ඒ හට ගන්න හැටි සම්‍යක් ප්‍රඥාවෙන් ඇත්ත ඇති හැටිම දකින කෙනාට නැහැ කියන්න බෑනේ
එහෙමද
ඒකට
නැහැ කතා මේ රහිත මහත්තයා පොඩ්ඩක් ඔය හට ගැනීම හැටි කිව්වේ අර සකස් කිරීම හට ගන්න හැටි නේද?
ඔව් ඔව් ඔව්. හට ගන්න දේ නෙමෙයි. හ්ම්. කයිනේ කතා.
ඔය ඒක තමයි.
ඇසීම කියන එක නැත්තම් දැකීම කියන එක. එහෙම නැත්තම් දැන නැත්තම් දැන ගැනීම.
ක්‍රියාව ක්‍රියාව නේද?
ඔව්. අන්න ඒක ඒකෙත් තියන උදේවය. ඒ කියන්නේ උදේවය දකින්න ඕන. උදේ කියන්නේ ක්‍රියාවේ සමුදේ පැත්ත. වය කියන්නේ ඒ ක්‍රියාවේ නිරෝධ පැත්ත.
ඒ
කියන්නේ අවිජ්ජා පත්‍යා සංඛාරයි අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධව. කියන්නේ දැන් ඔය සංඛාර ස්වභාවය හට ගන්න හැටි තේරුම් ගන්න ඕන හට නොගන්න හැටි තේරුම් ගන්න ඕන. ඒ හට ගන්න හැටි තමයි අවිජ්ජාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං ඔහමම කිය කියා අර දුකට යනකම්
යනවනේ.
එතකොට ඒ හට ගැනීම කියන්නේ දුකේ හට ගැනීම. ඒ හට ඒ ක්‍රියාවම දුක. හරි? දැන් මේ ක්‍රියාව ගැනනේ කතා කරන්නේ. ඒ ක්‍රියාවමයි දුක. ඒක දුකක් වෙන හැටි තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන ඔහමම ජාති. පච්චා ජරා මරණං ශෝක පරිදේය දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. ඔකමයි දුක්ඛන්ද කියන්නේ. ඒ වගේම අර නිරෝධ පැත්තෙන් පෙන්නන්නේ ඔනෝය දුකම නොහට ගන්න හැටි.
එතකොට රවි මත පොඩි අත්ංගමයේ කියන්නේ ඔතෙන් තුනද?
ඔව් ඔව් ඒ නොහට ගන්න හැටි කියන එක. එතකොට හට ගන්න හැටි සමුදේ නොහට ගන්න හැටි අත්ංගමයේ.
අත්ංගමයේ. නොහට ගන්න හැටි කියන්නේ Nirodha කියන අත්ංගමයේ කියන්නේ.
ආව දැන් Nirodha වචනේ දැම්මට එතන තේරුම් ගන්න නිරෝධය කියන අර අනුත්පාද ස්වභාවය නෙවෙයි ඈ. කදිලා නැත්තම් අපිට මේ නොහට ගන්න හැටියක් කතා කරන්න බෑනේ. කදිලා නැහැ. ඒ කියන්නේ නිරෝධයේදී හට ගන්න හැටි කතා කරන්නත් බෑ නොහට ගන්න හැටි කතා කරන්නත් බෑ. මොකද ඉපදීමක් නැහැනේ.
නැ පවතින දෙයක් ගැන කතා කරන්න බෑ නිරෝධයේදී. පැවැත්මක් ගැන කතා කරන්න බෑ.
පැවැත්මක් ගැන කතා කරන්න බෑ. ඔය සංඛාරය නැත්නම් ඔය ක්‍රියාව ගැන කතා කරන්න බෑ නිරෝධයේදී.
නිරෝධයේදී එහෙම බොම් කතා කරන්න බෑ.
ඔව් ඒකත් දෙන්නේ නැති. ඒකත් අදාළ නැහැ. ඒකනොත් ශූන්‍යයි. ඒ සංකාර කියන එකනොත් ශූන්‍යයි නිරෝධය. ඒක කතා කරන්නත් බෑ. අදාළ
නැහැ.
හරි. එතකොට දැන් නිරෝධ වෙන හැටි කිව්වහම නිරෝධෙ නෙවෙයි.
හ්ම්.
නිරෝධ වෙන හැටි කියන්නේ නිරෝධ වෙන හැටි කියන්නේ ඒ
නිරෝධ නිරෝධ වෙනවා කියන්නේ උපදින් නැති ස්වභාවය.
අන්න
උපදින ස්වභාවය.
නූපදින ස්වභාවය කිව්වට ඒ මොකක් හරි ගැනනේ කතා කරන්න වෙන්නේ. දැන් උපදින කිව්වහම මොකක් හරි ගැනනේ අපිට කතා කරන්න වෙන්නේ.
යමක් උපදීමක් තියෙනවා. යම දෙයක් තියෙනවා උපදීමට එහෙම.
එක දැන් මෙතන දෙය කියලා ගන්නෙ මොකද්ද?
යමක්. උපදීම.
ඔව් මොකක්ද යමක් කියන්නේ මෙතන? අපි කතා කරන්නේ මොකක් ගැනද? මොකක් ගැනද මේ කතා කරන්නේ?
විඥානය ගැන.
නෑ විඥානය නෙවෙයි. ඉස්සෙල්ලා කිව්වේ ක්‍රියාවක් ගැන කියලා දැන්.
ක්‍රියාව, ක්‍රියාව
ඒක. විඥානය වුණත් විඥානේ හැදෙන හැටි.
විඥානය. ක්‍රියාව.
එතකොට ඒ දෙයකට සාපේක්ෂවමයි ක්‍රියාව කතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ උපදින ගතිය හරි නොහට ගන්න ගතිය හරි කියන්න වෙන්නේ මොකක් ගැනද? මෙන්න මේ ධර්මතාවය ගැන. ඒ ධර්මතාවය කියන්නේ ක්‍රියාව කියන එක. ක්‍රියාව කියන එක දෙයක් කියලා තියෙන්නේ දැන්.
පොඩ්ඩක් සවුන්ඩ් එක පොඩ්ඩක් චුට්ටක් කරාම කරගත්තම හොඳයි කියලා හිතමු මොකක් පොඩ්ඩක් තියෙනවා.
ඒ ක්‍රියාව කියන එක තමයි අපිට දැන් දෙයක් වෙලා තියෙන්නේ. ක්‍රියාවෙන් හටගන්න එක නෙවෙයි මේ කතා කරන්නේ. ක්‍රියාවම.
ක්‍රියාව.
ඔව්. ඒ ක්‍රියාව කියන්නේ සකස් වෙන ගතිය. දකින ගතිය දැකපු දේ නෙවෙයි.
එහෙනම් එන පටකන ගතිය. ගති ස්වභාවය.
දකීමේ ස්වභාවය. ඇසීමේ ස්වභාවය. හරි. දැකපු රූපේ නෙවෙයි, අහපු සද්දේ නෙවෙයි. ඒ ක්‍රියාව. ඒ ක්‍රියාවට සාපේක්ෂව හරිද? අපිට තාය සංස්කාර කියන නම එන්නේ. හරි. ඒ සංස්කරණයේ ස්වභාවය කියන එක. ඒ ස්වභාවයේ අපිට ඉපදීමක් කතා කරන්න පුළුවන්. නූපදීමක් කතා කරන්න පුළුවන්. එහෙනම් ඒ ක්‍රියාවේ ඉපදීමක් කතා කරන්න පුළුවන් නූපදීමක් කතා කරන්න පුළුවන්. එතකොට මේ ක්‍රියාවට සාපේක්ෂව නේද ඉපදීමයි නූපදීමයි? මොකක් ගැනද ඇහුවේ? යමක් කියලා කිව්වේ. යමක් කියන්නේ අන්නයි ක්‍රියාව දැන්.
ක්‍රියාව එක දැන් තියෙන්නේ.
අපට ඒ ක්‍රියාවට සාපේක්ෂවනේ ඉපදීමක් හරි නූපදීමක් හරි කතා කරන්න වෙන්නේ. අකනේ හට ගැනීම හරි නොහට ගැනීම හරි මොකකට හරි සාපේක්ෂවනේ. ඒ සංස්කරණය වෙන ස්වභාවයම කියන එක තමයි දැන් අපිට දෙයක් වෙලා තියෙන්නේ. කටේ සංස්කරණය වෙන ස්වභාවය මේ තේරුම් ගන්න පුළුවන් නේද?
සංස්කරණ
ස්වභාවය. හරි.
බොහොම පින් පොඩක් පින් සම පැහැදිලි කිරීමක් කොහොමද? එහෙනම් අපි ඉස්සර මහත්මිය නැවතත් ප්‍රශ්න වලට යමු වෙන්න. එතන මේ කාලේ
ඔව් අපේ පද්මට පැහැදිලිද දැන් අර?
ඔව් නෑ ඉතින් සාපත්‍යවනේ මාත්‍රිකින් ආසාවෙන් අහන්නේ කියලා.
ඔව් එහෙනම් ඔවමනේ අහන්නේ නේද?
ඒක. අනේ මට වැටුණා මොමකින්?
ආ. එතකොට මෙන්න මේ ක්‍රියාවම තමයි අපේ උදය වය ඥානයක් ගන්න ඕන.
හරි.
ක්‍රියාව කොහොමද උදේවය ඥානයක් වශයෙන් දකින්නේ? ක්‍රියාව උදේවය වශයෙන් දකින්න කොහොමද?
ඒක තමයි සමුදයයි වයයි කියන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ. ඒක ඥානේ. ඒ ඥානේ එන්න නම් අර ඥාන හතරම තියෙන්න ඕන. මත්ත දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං. ඒකට ඒ ඥාන හතරම තමයි පටිච්ච සමුප්පන්න බව කියන්නේ. ඉමස්මින් සති ඉදං හෝති කියන්නේ දුක්ඛේ ඥානෙ. හරිද?
එහෙමයි.
නස්පාදා ඉදං උපපඤ්ඤති කියන්නේ සම්මුදේ ඥානෙ හටගන්න හැටි.
ඔව්
හරි. සම්මුදේ ඥානෙ. ඉමස්මින් අසති ඉදං නහෝති කියන්නේ
නිරෝධය.
ලා නෙමෙයි නිරෝධේ ඥානෙ.
ඥානෙ.
නිරෝධය කියන්නේ මොකක්ද කියලා ඔය අනුත්පාද බව කියලා පැහැදිලි දැක්මක් තියෙනවා. ඥානය. එතකොට ඔන්න දැන් ඒ ඥානය තිබුණාට නිරෝධ වෙලා නැහනේ. නිරෝධ නැනම් මොකද්ද වෙන්න ඕන?
හට නොගන්න
ඕන නේ. හට නොගන්න බවනේ නිරෝධය කියන්නේ.
එහෙමයි.
නිරෝධ වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? මේ සමුදේ යෙදෙන්න බෑනේ.
යෙදෙන්න හැටි සමුදේ හට නොගෙන ඉන්නවා.
එහෙමයි. එතකොට තමයි නැති වුණොත් නේද නිරෝධේ.
නිරෝධය.
මොඩකම නැති වුණොත් නේද නිරෝධ වෙන්නේ. දැන් මෙතන බල්ලා කියලා ගන්න ওই ක්‍රියාව. අල්ලා හැදෙන ක්‍රියාව. බල්ලා හැදෙන ක්‍රියාව නැති වෙන්නේ මොඩකම නොයදුනොත් නේද?
නොයදුනොත්.
හත් නේද?
බල්ලාට උනත් බල්ලා වෙන්න තියෙන්නේ මොඩම ඉඳ. බල්ලාට උනත් දක්න බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා ඔබලා කියන්නේ මොඩකම තමයි.
ඔව් ඒක තමයි මේ කියන්නේ.
ඔව් එහෙම තමයි එහෙම හිතවෙන්නේ.
ඔව් හරි. බල්ලට හම්බුනේ එක තමයි අපිට හම්බුනේ එක කියන්නේ.
අපිට හම්බුනේ ඒකම තමයි.
එහෙමයි. බල්ලා කියන්නේ අපි තමන්මමයි බල්ලා. හරි. ඒතර දැන් අපිට හම්බ වෙලානේ ඇසීමේ ක්‍රියාවක් දැකීමේ ක්‍රියාවක්.
එහෙමයි.
හම්බ වෙලා කියන්නේ මම අපි මම කියන එකමයි ඔය. එතකොට අන්න ඒකේ දැන් අන්තිමට කියන්න හැදේ ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. ඒ කියන්නේ මෝඩකම නිරෝධ නම් තමයි ඒකේ ඵලය නිරුද්ධ. ඵලය කියන්නේ දැන් ඒ බල්ලා සකස් වෙන ගතිය. දැකීම සකස් වෙන ගතිය. ඇසීම සකස් වෙන ගතිය. ඒක නොපිහිටන්නේ නොපිහිටීමක් වෙන්න නම් මෝඩකම දුරු වෙන්න ඕනේ.
එහෙමයි. එතකොට බලන් හිටයි මහත්යන්න එක් කාලයක් අපි මේ සකස් කිරීම ටිකක් මත මහ දුකක් පනවාගෙන ඉඳලා තියෙන්නේ.
ඔව් ඒ සකස් කිරීමමයි දුක.
ඒකම තමයි දුක. ඒක තමයි මතම පනවාගත දුකක් තියෙන්නේ.
ඔව් එතකොට ඒකේ සමුදය දකින්නත් ඕන නිරෝධය දකින්නත් ඕන. අපට ඒ නිරෝධ කරන කෘත්‍ය අහු වෙනවා. කෘත්‍යේ ඥානය.
හරි.
ඒ සත්‍ය ඥානය තුල තමයි කෘත්‍ය මොකද්ද කියලා තේරුම් ගන්න. සත්‍ය ඥානය නැත්තම් කෘත්‍ය ඥානය නැහෙනි. කරන්න ඕන මොකද්ද කියන එකක් දන්නේ නැහෙනි සත්‍ය ඥානය නැත්තම්. හරි. ඒක තමයි ඒ ආර්ය මාර්ගයේ වෙන්නේ. කොට ඒ පටිච්ච සමුප්පන්න බව දැකීමමයි, තේරුම් ගැනීමමයි. ඒතර මොකේ පටිච්ච සමුප්පන්න බවද දකින්න ඕන? ඔන්න ඔය ක්‍රියාවෙම පටිච්ච සමුප්පන්න බව. ඒකේ ඔය සතර ඥානෙ යෙදෙන්න ඕන. ඒතකොට සම්මාදිට්ඨිය වෙනවා.
එතකොටයි මත ඔතනද අනිත්‍ය සංඥාව බලන්න වෙන්නේ ඔතන තමයි නේද? එකෙන් මේ ක්‍රියාව මත වෙන හටගන ස්වභාවයේ තමයි මේ අනිත්‍ය සංඥාව බලන්න කියලා බුදුහාමෙන්දී අර අනිත්‍ය සංඥාවෙන් අර කැඩෙනවා කියලා කියන්නේ කාම රාග නේද? කීපක්ම කැඩෙනවා කියලා කියන්නේ.
අනිත්‍ය සංඥාව වඩන්න ඕන නිට්ටය සංඥාව දුරු වෙන්න නේද?
ඔව් නිට්ටය සංඥාව දුරු වෙන්න හැම වෙලාවෙම.
එතකොට පේනවත් දැන් ඔය ආයතන 6 අපිට නිත්‍ය වෙලානේ පැවැත්මක් වෙලානේ.
එහෙමයි.
ඒක කැඩෙන්නේ අනිච්ච සංඥාව තුලින්මයි.
තුලින්මයි.
අනිච්ච සංඥාව වෙන්නේ ආපහු ඉතිරූපයි, ඉතිරූපස් සමුදය, ඉතිරූපස් අත්සංගම. එතකොට ඉතිරූපං කියන්නේ ඔන්න ඔය රුප්පණය ගතිය. උපනය කියන්නේ ඔය ක්‍රියාවමයි. හරි. අසීමේ ක්‍රියාව. හරි. ඒ තමයි රුප්පණය. තවට ඉති රූපං කියන එක තේරුම් ගත්තහම ඉති රූපස්ස සමුදයෝ අත්තංගම. තතෝ ඒ ක්‍රියාවම රූපය කියලා තේරුම් ගත්තාම ඒ කියන්නේ රුප්පණේ අර්ථෙන් ඊළඟට ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ තමයි අනිච්ච සංඥාව
කියන්නේ.
ඒක අනිච්ච සංඥාව මොකටද දාන්න ඕන අපි මේ තවත් මස් එහෙම නැත්නම් නිත්‍ය සංඥාවෙන් ඉන්න මේ ක්‍රියාව ගැන.
ඔතන නිත්‍ය සංඥාව කිව්වේ ආයතන ඇටය කියලා කරන නිත්‍ය සංඥාව නේද? නැත්නම් සංඥාව නිත්‍ය භාවය කියන්නේ අර සකස් කිරීම නිත්‍ය ස්වභාවය. ඒකත් තියෙන නිත්‍ය ස්වභාවයක්. ආයතන ඇටය කියලා ගැනීම නිත්‍ය ස්වභාවයක්.
නෑ ආයෙ ඉස්සෙල්ලා කියපු එක මතක නෑ. ඔය ඔය සකස් වීමම නේද ආයතන ටික?
එහෙමයි.
ඒක දෙකක් නෙවෙයි. ඒ ඇසීමේ ගතිය, දැකීමේ ගතියම නේද ආයතන? ඉන්ද්‍රිය. සක්කු ඉන්ද්‍රිය. සෝත ඉන්ද්‍රිය. ඒ ගතියන් ඒකට ඕන ආයතන 6 කියලා කියන්න පුළුවන්.
පුළුවන්.
සංසාර කියලා කියන්න පුළුවන්. පංච උපාදානස්කන්ධ කියලා කියන්න පුළුවන්. නාම රූප කියලා කියන්න පුළුවන්. විඥාන කියලා කියන්න පුළුවන්. සංහාව කියලා කියන්න පුළුවන්. වේදනාව කියලා කියන්න පුළුවන්. උපාදාන කියලා කියන්න පුළුවන්. භව කියලා කියන්න පුළුවන්. ක්‍රියාවක් තියෙන බවනේ. ඒ ක්‍රියාවමයි බව. ඒකමයි ජාතිය. ඒකමයි දුක. හැබැයි මේ ඇති කල්ලි මේ වේ කියන එකට ගැළපෙනව නේද ඕන එක.
ඇති කල්ලි මේ වේ කියන ධර්මතාවයට
ගැළපෙනවා. ඔව්. පටිච්චසමුප්පන්න බව. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති. ඇහැදිලි.
එහෙම එතන ජරා මරණ දැන් ජාති හටගත්තෝ ජරා මරණ එතම තියෙනවා.
ඒකමයි ජරා මරණය.
ඒකමයි ජරා මරණය.
යාතියත් ඒකයි. ඕක තමයි අර සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා.
දුක්ඛ වේ.
ඔබ ඕවා අපිට එක එක වෙලාවට එක එක විදිහට පේනවා. ඒ පේන විදි ටික තමයි ඔය එක එක විදිහේ. එකයි ඔය ඒ ඕන එකකින් සම්මාදිට්ඨිය ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා.
එහෙමයි ඔතින් උතනි හැම එකම සම්මාදිට්ඨියට එන්න පුළුවන්. ඔය දැකීම මම දැන් සම්මාදිට්ඨිය කියලා නේද කියන්නත්.
ඔව් ඒක උපදින හැටි නූපදින හැටි දැකීමමයි සම්මාදිට්ඨිය.
සම්මාදිට්ඨිය වඩ අපි පින් බොහොම කොට පැහැදිලි කරා.
ඔව් ඒකම තමයි පටිච්ච සමුප්පන්න බව කියන්නේ. නස්මින් සති ඉදං හෝති නස් උප්පාදා ඉදං උප්පච්චති නස්මින් අසති ඉදං නහෝති නස්ස නිරුද්ධා ඉදං නිරුද්ධති කියන එක.
චතුරාර්ය සත්‍යයක් තියෙනවා නේද මේ?
ඔව් චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය වේ. ඒක තියෙන කෙනාට තමයි කෘත්‍ය මකද්ද කියලා දැනගන්න පුළුවන්. එකයි ඔය පටිච්ච සමුප්පාදේ දැක්කොත් දහම දැක්කා වෙනවා කියන්නේ. දැන් ඕක පේනවනේ බුදු කෙනෙකුට විතරයි ඕක දේශනා කරන්න පුළුවන්. අපි කාටවත් කතා ගන්න බැරි එකක්. ඒ ඔන්න ඔකේ මොකක් හරි තේරුම් ගත්ත කිව්වහන් ඔන්න අත්දැක්කා කියලා ඒක තමන්ගේ දැක්මක් කරගත්තොත් මේ බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව පිහිටන්නේ නැහැ. يعني එතනම ඒ ආයේ මුලා වුණා කියලා තේරුම් ගන්න ඕන. මම මේක දැනගත්තා වුණත් ආයේ ශ්‍රද්ධාව නැති වුණා. එතකොට මාර්ගය වෙන්නේ බුදු කෙනෙක් පෙන්නලා දීපු දෙයක්මයි. එතකොට බුදුහාමුදුර තමයි ශ්‍රාස්තු වුණාන්සේ. මේක මගේ ඥානයක් නෙවෙයි. මගේ ඥානියකම වැරද්ද ගත්තා. අව ජාතිය දකින්න ගිහිනුත් ආයේ මගේ කරගන්නවා. මට තමයි මේක ඇති වුනේ කියලා. ඒකෙන් තේරුම් ගන්න ආයේ වැරදුනා කියලා. එතන තමයි අපිට ශ්‍රද්ධාව ඕන වෙන්නේ. බුදුහාමුදුරුවමයි දන්නේ දැන් අර දැන් ඒ කාලේ සූත්‍රවල පේනවා දැන් අර පැහැදිලි කෙටියෙන් කියන දේ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කරන්න පුළුවන් කෙටියෙන් දේශනා කරන දේ විස්තර ඇතුව දේශනා කරන්න පුළුවන් අයගෙන් අග්‍රම මහා කච්චායන ස්වාමීන් වහන්සේ. හැබැයි උන්වහන්සේගෙන් කවුරු හරි ගිහින් අහුවාම කියන්නේ අර ගහේ අරටුව හොයන කෙනෙක් මේ මේ කොළයිති වලින් ප්‍රයෝජනේ ගන්න හදනවා අරටුව තියාගෙන කියලා. ඒ කියන්නේ උන්වහන්සේගෙන් අහන එක කොළයිති වලින් ප්‍රයෝජනේ ගන්නවා වගේ කියලා උන්වහන්සේ කියනවා. ඒ බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න. ඒ කියන්නේ ශාස්ත්‍ර උන්වහන්සේට ගරුත්වය දීලාමයි උන්වහන්සේලා කතා කරන්නේ. බලන්න මේ ශ්‍රාවක කියන එකේ ඔච්චර ඒ ගැස්සක්ද කියන එක. ඒ දැන් අපිට වෙන්නේ අපි මොකක් හරි දැනගත්ත ගමක් අනිත් අය දන්නේ මේ මේ මම තමයි දන්නේ කියන තැනින් කියන්න යනවා. එතනම පේන්නේ ඒ තමන්ගෙම දුර්වලකම. ඒක දැක්කොත් හොඳයි. දැක්කොත් ඉතින් අර මාර්ගය
වැහෙනවා.
ඒ කච්චායන ස්වාමීන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒක වෙනස් කරන්න බෑ උන්වහන්සේට. ගිහින් මේක හරිද කියලා උන්වහන්සේගෙන් අහග බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න කියලා තමයි දේශනා කරන්නේ. උන්වහන්සේ අනුමත කළොත් පිළිගන්න. අවුද මේ කියන්නේ ඉස්සර ඇතුව මේක පැහැදිලි කරන්න පුළුවන් අග්‍රම රහතන් වහන්සේ. උන්වහන්සේ කතා කරන්නේ එහෙම. ඒකයි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව වචනයක්වත් වෙනස් කරන්න බැහැ. වහන්සේගේ යන්න විදියට කියලා දීලා තියෙනවා. ඒක තේරෙන්නේ අපේ ප්‍රඥා අඩුකම. ඒකට ඒ අපේ ප්‍රත්‍යයි හදාගන්න. තැන්න තිස්සෙම මේක දකින්න දකින්න මම දන්නේ උන්වහන්සේ තමයි දන්නේ කියන තැනට එන්න ඕන. දැන් වෙන දේවල් වල මම දැනගත්තා කියන එක නෙමෙයි මේකේ එන්නන මම දන්නේම නැහැ කියන එකමයි මේ ධර්ම අවබෝධ වෙන්න එන්න ඕන එක. ඒක තමයි ප්‍රඥා ලක්ෂණ. නොදන්න කමම දකින්න එක. අවිද්‍යාව සම්පූර්ණයෙන් දුර වෙන සම්ම දන්නේ නැහැ. දන්නවා කියලා හිතුවොත් ආයේ අර දෘෂ්ටියක් ගත්තා. ඒකයි ප්‍රවලින් ඒ වගේ දේවල් ඒ සියුම් කරුණු තියෙනවා. ඒ පිටි ප්‍රදේශනාවක් විස්තර කරපු හැම තැනම වගේ දෙයක් කියලා තමයි විස්තර කරන්නේ. නැත්තම් මේක ගිහින් සුරජනන් වහන්සේගෙන් අහකට හරි කිව්වොත් පිළිගන්න. අස්තෝන්නාන්සේට ගරුත්වය දීලා
උන්වහන්සේ.
ඒක තමයි ඒ දහම් අවබෝධයේ ලක්ෂණ. ඒක අපි හැමතිස්සම මේ බුදුරජාණන් වහන්සේගේ දහම කියන තැනින් ඒ ශ්‍රද්ධාව තියෙන්න ඕන. ශ්‍රද්ධාව නැති වුණත් අර දහමෙන් එළියට පැන්න.
අපේ අර මහත්මිය එහෙම සාකච්ඡා කරා යන් ගොඩක් කාලේ දුන්නට
ප්‍රශ්න තියෙනවා
නම් මම මගේ ප්‍රශ්නේ විසඳගන්න කෙන මම ඉන්නේ සිරුවන් සරණයි බොහොම.
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සර්. මේ අතින් පයින් කරන ක්‍රියාවල් සිදු වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. දැන් අපි මේ අපින් පයින් වැඩ කරන කතා කරන ඒවා නෙමෙයි සර්. අපින් අත භාවිතා කරලා අපින් කරන දේවල් තියෙනවා. කකුලෙන් යනවා එනවා ගුවනවා අර ඒ වගේව කොහොමද සිද්ධ වෙන්නේ? මොන ආයතනෙන්ද ඒව කොහොමද හටගන්නේ ක්‍රියාව? දැන් අපි දන්නවා ඇහෙන් කණෙන් නාසයෙන් දිවෙන් වෙන දේවල් මනසින් වෙන දේවල්. එතකොට මේ ටික දැන් අනිත් ක්‍රියාවල් බොඩි එකෙන් වෙනේම කොහොමද ඒක වෙන්නේ සර්?
ඒක හොයන්න.
ඔව්.
බොඩි එක කියන්නේ මොකද්ද? ශරීරය කියන්නේ මොකද්ද කියලා හොයන්න.
ඔව් ඒක පොඩ්ඩක් තේරුම් ගන්න දෙන්න සර්. තේරෙන්නේ නැහැ ඒක.
දැන් මේ මොහොතේ පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන කියන්න ආගේ ශරීරයේ තියෙන නැ ඉරියව්වේද කියලා.
ඔව් වාඩි වෙලා ඉන්න ඉරියව්වේ.
ඔව් කොහොමද ඒක දැනගත්තේ කියන්න ඇස් දෙක පියාගෙන ඉද්දි?
මනසින් දැනගත්තේ ඒක කලින් දැනගත්ත දෙයක් හින්දා මනසින් ඒක මම හිතන්නේ ආයි දැක්කේ මනසින්මයි.
ඔව් මනසින් දැකපු කය අල්ලන්න පුළුවන්ද?
බැහැ.
එනා ඔය කියපු ශරීරෙද ඒ දැකලා තියෙන්නේ?
මනසින් දැක්ක ශරීරය නෙමෙයි මේ මේ දැන් තියෙන පාවිච්චි කරන බොඩි එක. එහෙමද?
දැන් දැකපු එක අල්ලන්න බෑනේ.
බෑ.
මනසින් දැකපු එකද ඔය එළියේ තියෙන කය එතකොට?
නැහැ. එතකොට මේ ක්‍රියා දැන් අනිත් ඒවා ක්‍රියාවලියන් ක්‍රියාව වෙනවා නිසා දැන් අනිත් ආයතන පහෙන්ම එතකොට මේ කයෙන් වෙන ක්‍රියාවක් ඒකත් සිදු වෙනව නේද? අනිත් ඒ වගේම අපි ඉතින් ඒක මේ කියන්නේ අපි හිතන් ඉන්නේ ඒක නිරෝධයක් හැටියට, ඒ වුණාට එතන සමුදයක් තියෙනවනේ. ඒක වෙන්නේ කොහොමද? දැන් ඇහැට අපිට රූපයක් පේන හින්දා අපි බාහිර රූපයක් කියලා ගන්නවා. ඒ වගේම මේ 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 කයෙන් කියෙන්නේ කොහොමද ඒක? දැන් කය නැහැ කියලා කිව්වට ඒක වෙන දෙයක් තියෙනවානේ කයෙන්, මේ මේ අවිද්‍යාවෙන්. ඒක හටගන්නේ කොහොමද?
ඔය කය පිරිසිඳ දකින්න, ඒකට තමයි කායනුපස්සනාව තියෙන්නේ. හෙලෝ.
ඕ. ඒ ක්‍රමයේ කොහොමද සෝ?
ඒ කරන හැටි තමයි දැන් කිව්වේ. දැන් දැන් ශරීරයේ හැටි කොහොමද කියලා බැලුවහම
ඕ.
ආ. ඉරේ කියන්නේ මොකද්ද එතකොට? අර ඉරහතක බල්ලෙක් වගේ නේද කය කියන එක?
ඔය ඒක විද්‍යාවෙන් දැක්කහම එහෙම වෙන්නේ. දැන් අවිද්‍යාව හේතු කොටගෙනනේ මේ ඔක්කොම ආයතන ක්‍රියාවලියන් වෙන්නේ. ඒ දැන් දැන් ඔක්කොම ක්‍රියාවලියන් සිදුවන හැටි දැන් තේරුම් ගිහිල්ලා තියෙනකොට මෙතන වෙන ක්‍රියාවලිය මේ අවිද්‍යාවෙන් හටගන්නේ කොහොමද?
දැන් ඉතලා කතා කරපු ටික දාන්න. ඉතින් ඔය රූපයක් ගැනනේ ඔය අහන්නේ.
ඕ ඉතින් බොඩ ඕ ඒක හරි. ඕ තේරුණා.
ඔය කියන එක යාවෙන් සකස් වෙන එකක් කියලා පේනවා.
ඕ තේරුම් ගින් තියෙනවා උස.
යාවෙන් හදපු රූපේ ගැන නේද ඔය අහන්නේ ප්‍රශ්න?
ඕ ඒ ප්‍රශ්නේ තර ඇහි හට ගැනීම විදියමයි.
ඕ ඒ හට ගැනීම දැක්කනම්,
ඕ
හටගත් විද්‍යාපත්තියෙන් කියලා දැක්කනම්,
ඔය
අනේ ප්‍රශ්නේ හරියට අර දැන් බල්ලා ඇවිල්ලා අපෙන් අහනවා වතුරේ ඉන්න බල්ලා ගැන.
ඔව්.
එහෙනම්. ඔව්. එයා දැක්ක විශ්වාස කරනවානේ බල්ලෙක් ඉන්නවායි කියලා, බල්ලෙක් කි ශරීරයක් තියනවා කියලා.
ඔව්.
දැන් ඔබ ඇහුවොත් ඒ බල්ලා වල් ගෙවනන්නේ කොහොමද? බල්ලා පුරන්නේ කොහොමද?
ඔව්.
අනේ වත් නේද ඔය අහන්නේ දැන් ශරීරයෙන් ක්‍රියා කරන්නේ කොහොමද කියලා. දැන් මේ මොහොතේ ඔය පේන්නේ හිතේ ශරීරය නම් එළියේ තියෙන එක නෙවෙයි නම් ඔයා දැනගත්තේ.
ඔව්.
හරිද? අතීතේ මේ කලින් දැනගෙන තියනවද භෞතික ශරීරයක් ගැන? මේ මොහොතේ දැනගන්න බැයි නම් භෞතික ශරීරය ගැන මේ මොහොතේ ඉතින්වත් දිහා බලලා මේ ඇත්ත ශරීරය කියලා මුලාවෙන් බාරගන්න. කියන්නේ ඔය හිතෙන් දැක්ක එක දැක්කා කියන්නේ හීනයක් දැක්කා වගේ නේද?
ඔව් සර්.
ඒකට හීනෙන් දැකපු එක ඇත්ත කියලා හිතාගෙන නේද අපි ශරීරය ගැන කතා කරන්නේ?
ඔව්.
මේ මොහොතේ.
ඔව්.
මොහොතේ අත්දකලා නැති ශරීරයේ අතීතය අත්දකලා ඇද්ද?
නෑ.
කලින්වත් අත්දකලා තියනා නම් ඒ ශරීරය ගැන අහන්න පුළුවන්. දැන් බැරි වුණාට?
ඔව්. හරි.
මේ මොහොතේ අත්දකින්න බැරි එක අතීතය අත්දකලා ඇද්ද?
නෑ.
අනාගතය වෙයිද?
වෙන්නම බෑ. ඔව්.
ඒ එහෙම ශරීරයක් ගැන නේද ඔය දැන් ප්‍රශ්න කරන්නේ?
ඔව් ඔව්.
එතකොට ඊට ඒ ධ්‍යානෙන් ඔක හදාගත්තට පස්සේ ලෝකෙට ඇති දේවල් ඔක්කොම තියෙනවා. ඒ ඔය ලෝකේ අවිද්‍යාව මතන නොදන්න කම මතන. ඒකයි මම එහෙ ගැර වස්තුවේ ඉන්න බල්ලා ගැන ප්‍රශ්න ටික බල්ලට තියෙනවා.
ඔව් ඔව් හරි හරි. කියන්නත් ඒක නේනෝ වගේ. ඔව් සර්.
ආත්මයත් ඒ මොඩකම තියෙනකන් ලෝකෙ ගැන ප්‍රශ්න ටික තියෙනවා. ඒ නිසා තමයි එන්නේ මේ පටිච්චසමුප්පන්න බව දකින්න. සංකත බව, පටිච්චසමුප්පන්න බව, අවිද්‍යා ප්‍රත්‍යයෙන් බව. එතකොට ඔය ප්‍රශ්නේ වැරදි කියලා පේනවා.
හා හා හා. හරි හරි. එතකොට මේ කයයි මේ අනිත් ආයතන ටිකයි දෙකක්ද? කය කියන එක අවිද්‍යාවෙන් හැදුන එකයි අනිත් ඇස කන නාසය දිව කියන මනස කියන එක කොටස් දෙකක්ද? ඒ කියන්නේ ශරීරයත් එක නැති දෙයක්ද ඒක?
ඔය ඉස්සෙල්ලා ශරීරය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නකෝ. දැන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වුණ එකක් නේද?
ඔව්. හරි සර්.
ඔව් ඒක මතකයි. අර හීනයක් වගේ දෙයක් නේද? හීනෙන් දැකපු එකක් නේද?
ඔව්. ඒවත් ඔව් දැන් මනසින් දකින්නේ ඔක්කොම පේන දේවල් නෙමෙයිනේ. මනසින්ම හදලා මනසින්ම ගොඩනගන දේවල් නේ ඒවා මේ එළියේ තියෙන දේවල් නෙමෙයිනේ. ඒකට ඒ වුණාට අපි අවිද්‍යාව නිසා මේක මේ බාහිරයක් තනගන්නේ. ඔව්.
එතකොට නිකන් හිතන්නකෝ ඔකන හීනෙන් දැකපු එකක් වගේ නේද ඒ කියන්නේ?
ඔව් ඔව් ඔව්.
වෙන කාටවත් තේින්නේ නැහැ නේ වා දැකපු හීනේ?
නෑ. ඔව්.
වා කොහොමත් ආයේ පේන්නේ නැහැ.
ඔව්.
හීන. ඒක.
ඔව් හීනයක් වගේ.
ඒකට ඉතර දැකපු හීනයක් ගැන දැන් ප්‍රශ්න කරනවා.
ඔව්. ඔව් ඒකත් හරි තමයි. ඔව් ප්‍රශ්න කරන්නේ තමන්ගෙන්මයි එතකොට.
නෑ දැන් ප්‍රශ්න කරන්නේ හීනේ ඇත්ත කියලා හිතාගෙනනේ.
ඔව් හීනේ ඇත්ත. ඔව්.
ඒක හීනයක් බව නොදැන ඒක ඇත්ත කරගෙන නේද ඔය ප්‍රශ්න ටික අහන්නේ?
ඔව් ඇත්ත කරගෙන තමයි අහන්නේ.
ඔව්. ඔව් ඒකයි මං කිය කර වතුරේ ඉන්න බල්ලා ඇවිල්ලා අපෙන් අහනවා වගේ වැඩක් ඕක. ආ නම් එකක් හදාගෙන ඒක ගැන අහනවා. ඒකට කොහොමද එයාට?
ඔව්
සර්. බල්ලා ඇවිල්ලා ප්‍රශ්න ටිකක් ඇහුවොත් වතුරේ ඉන්න බල්ලා ගැන අපි කොහොමද උත්තර දෙන්නේ? දැන් ඔයාගෙන් ඇහුවා කියලා හිතන්නකෝ. අර බල්ලා දෙද්ද කියලා අහනවා ඇවිල්ලා.
ඔව්.
ඔයා ඇවිල්ලා මගේ කෑම ටික කයිද? ඔව්. දැන් කොහොමද එයාට උත්තර දෙන්න වෙන්නේ?
ඉතින් උත්තරයක් දෙන ක්‍රමයක් නැහැ. ඉතින් හිතනවා බල්ලා මොකටයි කියලා. ඔය එකම තමයි අනිත් පැත්තට රිටර්න් මට හම්බෙන්නේ.
ඒක තමයි ඒක තේරුම් ගන්න. කියන්නේ පොසින් දකින්න. කියන්නේ කය පිළිසිඳ දක්. විදිහ තමයි ඒ කාණකත්මනායි දීලා තියෙන්නේ. සමුදේ දක් පස්සේ වය ධම්මා පස්සේ සමුදේ වය ධම්මානුපස්සී කියනකොට ඒක පටිච්ච සමුප්පන්න භවනේ අවබෝධ වෙන්නේ මම දැන් ඉස්සෙල්ලා කිව්වේ.
ඔව් ඔව් තේරුණා ඒක. ඔක්කොම.
එතකොට ඒක අවබෝධ වෙනවා කියන්නේ ඔක සීන මාත්‍රයක් විතරයි වගේ අදහසක් නේ.
ඔව්.
ඒ කියන්නේ මේක නොදන්න ගමට අපි ඒක ඇත්ත කරගෙන අන ප්‍රශ්න ටිකක් නේද වෙන්නේ.
ඔව්
ඔව්. ඒ හින්දා ඒකට උත්තරේ තමයි ඒ ශරීරයේ කානුපස්සනාව වඩන්න. ඒ කියන්නේ ඉතිරූපං ඉතිරූපස්ස සමුදය ඉතිරූපස්ස අත්තංගමෝ කියන එක දකින්න. ඒක තමයි අනිච්ච සංඥාව. එතකොට පේනවා ඊතෝධ ධර්මයක් නේද මෝඩකම මත පනෝගෙන ඇත්ත කරගෙන ඉන්නේ. ඊතෝධ ධර්ම අනුත්පාද ධර්මයයි ඉපදිලා නැති ස්වභාවය. ආස්රේ බල්ලා කියන්නේ ඉපදිලා නැති ස්වභාවයන්නේ අනුස්පාදයිනේ.
ඔව්. ඔව්.
ඔව්. අනේ. කන්තේරුණා දෙක.
ඔව්. ඔව්.
ඔතන ශරීරය ගැන ප්‍රශ්නයක් එනකොට ඉස්සෙල්ලා ශරීරයේ මොකද්ද කියලා බලන්න. ඒකේ අනිච්ච සංඥාව වඩන්න. අනිච්ච සංඥාව කියන්නේ ඉතිරූපා ඉතිරූපස් සමුදයෝ ඉතිරූපස් සත්ත්ව.
ඒක සිංහල තේරුම මොකද්ද සෝ ඒ
ඒ රූපය මේකයි දැන් ශරීරය තමයි රූපය නේද?
ඔව්.
අත්තවර වතුරේ බල්ලා තමයි රූපය.
ඔව්.
සමුදේ මොකද්ද? ඒක හැදින
හට ගැනීම. හට ගැනීම.
අවිද්‍යා පත්‍යා සංඛාර.
ඔව්.
අවිද්‍යාව මතයි සකස් වෙන්නේ.
සකස්.
ඔව්. අවිද්‍යාව යෙදුම් නැත්තම්.
නිරෝධය.
නිරෝධය නිරෝධය කියන්නේ අනුත්පාද බව ඉපදිලා නැත්නම්
ඔව්
ඒ වගේ නිරෝධ ධර්මයක් නිරෝධ ස්වභාවයක් නේද මෝඩකම මත උපද්ද වෙන තියෙන්නේ
ඔව්
අන්න ඒක තේරුම් යනකොට ඒ අනිච්ච සංඥාව වැඩෙනවා එතකොට අපේ නිත්‍ය කතාව කැඩෙනවා මේ ඇත කියන තියනවා කියපු එක බොරුවක් කියලා මේ පිහිටේ එක බොරුවක් එතකොට ඔය ප්‍රශ්නේ හරි කියලා පේනවා.
ඔව්.
නේද?
ඔව්ද? ඔව්. ඒ
කියන්නේ අපි දැකපු හීනයක් ගැන අහන ප්‍රශ්නයක් වගේ.
ඔව්.
තේරෙනවද?
ඔව්ද පැහැදිලි.
ඔව්. එතකොට නිරෝධේ තේරුම් ගන්නකොට ඔය ප්‍රශ්නේ වැරදි කියලා පේනවා.
මේ ක්‍රමයටම නේ අනිත් හැම ආයතන වලටම මේව කරන්නේ මේ භාවිත කරන්නේ
ඔව් ඔය දැන් රූප පැන වෙන්නේ අපේ ආයතන වලින් ගන්න අරමුණු ගන්න පුළුවන් කියන විශ්වාසය මතනේ
ඔව්
වැඩේ තියෙන්නේ ආයතන හැම බොරුවක් නะ
බොරුවක් එතන අනුපාදෙමයි තියෙන්නේ නිරෝධෙමයි
අන්න ප්‍රතිලාවක් නැති දෙයක් ගැන අය අත්ගෙන නැති
ඒක මනසකට අයිතිද සෝ
මනසකට අයිති
ආ
ආ ආයතන හයේ තමයි
අයිති ආ ඒ කියන්නේ මනසක් කියන එකත් තිබිලම නැහැ
ඔව් ඒක මේක තේරුම් ගන්න
ඕනේ
ආ ඒකත් අයම කියලා කිව්වේ දැකීමේ හැකියාව ඇසීමේ හැකියාව ගඳ සුවඳ දැනීමේ හැකියාව රස දැනීමේ හැකියාව ස්පර්ශ ගැනීමේ හැකියාව ඊමේ හැකියාව
ඔව්
සිතත් අයිති ඒ කියන්නේ මනසත් අයිති
නේ අයිති ඔව්
yeah I am
හ්ම්.
ඔව්. අවිද්‍යාව මතමයි තියෙන්නේ. අවිද්‍යාවමයි ඔය හැය. ඔය හැයට තමයි මම කියන්නේ. ඔය හැම තමයි දුක
කියන්නේ. රවි මහත්තයා අර ඒ මහත්මේ කියන්නේ මනසක් නැහැ කියන එක. ඒක එක නැහැයි කියලා පැත්තකට යනවා නේද කොටස. පැත්තකට යනවා
නේද. ඔව් ඒ කියන්නේ කියන දේ නැති වුණා නේද? ඒක අනුත්පාද භවයේ නැහැ කියන එකෙන් ඒ අදහස්. උත්පාද දිලාම නැති අතගෙනම නැති එහෙම දෙයක් දාලම නැහැ. එහෙම දෙයක් කියනවා නම් අපි කරන්න ඕන ඒක උදය වය බලන්න. ඒ ඥාන එනකොට ඔක අනුත්පාදයි කියලා පේනවා. ඒ කියන්නේ නිරෝධේ ඥාන. ඒ උදය වය බලන එක තමයි අනිච්ච සංඥාව කියලා තව ඉදිරියට කියන්නේ. නැත්නම් පටිච්ච සමුප්පන්න බව කියන්නේ ඒක. පටිච්ච සමුප්පන්න බව අවබෝධ වෙනකොට විද්‍යා ප්‍රත්‍යයන් කියලා අවබෝධ වෙනකොට ඒ නිරෝධේ ඥානේ කියන්නේ නිසිත දෙයන්නේ. දෙයක් කියන්න බැහැ. ඒ නිරෝධේ දෙයක් කතා කරන්න බෑනේ. ඉපදිලා නැත්තම්. කතා කරන එක ඒකෙන්ම ශූන්‍යයි. ඒ කියන්නේ ශරීරය කියලා අපි දෙයක් කතා කරනවානේ. ඒක ඒකෙන්ම ශූන්‍යයි.
ඔව්.
හිතන්න පුළුවන් නේද?
ඔව් සර්. දැන් සර් අවිද්‍යාව මේ සමාන නැද්ද උප්පත්තියට?
සමානයි. කාටරි ගැටලු තියනවද මොනවා හරි?
වස්ති නිස්සබ්දව ඉන්න එපාම හිතන්න මොනවා හරි පොඩ්ඩක් අහන්න.
නෑ
මාත් ඒක පොරොත් තියෙන්නේ කියලා.
නෑ නෑ ශබ්ද ඉන්න එක හොඳයි. එතකොට අවසන් කරන්න පුළුවන්.
ඇත්තට වාසියක් තියෙනවා.
ඔව්.
කිසිම දෙයක් තොසින් අවසන් කරන්න බැරි ධර්මතාවය. එන්න මොනවා හරි අහන්න තියෙන තියෙන වෙලාවක උද ආයි කාලයක් ලැබෙන ලැබෙන දෙයක් ඒක.
ඕක ගැන යම් කිසි නිකන් දලා අදහසක් හරි එනවා නම් Tamanට හොයන්න පුළුවන් ඒක. ඒක තමයි ඒ ප්‍රඥාව. අපි නොදන්න දෙයක් තියෙනවා කියලා තේරෙනවා නම් ඒ ඇති. තවට හොයනවනේ. ධර්මයේ පටිච්ච සමුප්පන්න බව නැත්නම් ඒ බුදු කෙනෙක් පෙන්වන්නේ චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය.
ඒත් කවුරු කවුරුද යාර එහෙම ප්‍රශ්න අහනවද? ඇත්තටම අර ඉස්සලේ නෝ මහත්මිය අර ඉස්සලා අපේ මහත්මිය බොහොම හොඳයි ඒ ප්‍රශ්න. එහෙම කවුරු කවුරු අහනවද අර අපිට යම් යම් දෘෂ්ටි කැදිනවා. අපේ නොදන්න දෙයක් කියනවා නම් අපිට ඒවා කියලා අහගෙන දැනගන්න පුළුවන්. ඔය පැහැදිලි කිරීම තුළදී පොඩ්ඩක් හොඳයි. කවුරුද ප්‍රශ්න ටික අහනවා මේක මොකද?
සරණයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක ඉවර කරන්න හදන්නේ.
අහන්න අහන්න.
දැන් මේ කලින් කියපු එකට සර් අර ඇහෙන්නේ නැති එක්කෙනා බීවි එක්කෙනාට දැන් වටහලා දෙනවනේ සයින් ලැන්ග්වේජ් එකකින් ඒ කියන කතන්දරේ ඒ පුද්ගලයාට. එතකොට එයා ඒක වටහා ගන්නේ කොහොමද? දැන් බීවි එක්කෙනාට පාඩමක් උගන්වනවා නම් ඒක සයින් ලැන්ග්වේජ් එකෙන්නේ පෙන්නම් කරන්න ඕන එයාට ඇහෙන්නේ නැතිඳ. එතකොට ඒ සයින් ලැන්ග්වේජ් එක කොහොමද ඒ ඒ පුද්ගලයා ඒක වටහා ගන්නෙ?
ඒ ඒකද දැන් එයා ලෝකේ හදාගන්න හැටි අපිට තේරුම් ගන්න වෙනවා නේද?
දැන් ඔව්. දැන් එයා ඉතින් තව කෙනෙක් ගියා බලාගෙන ඉන්නේ ඒ වෙලාවට ඉන්නේ. ඔව් එතකොට කොහොමද? ඔව්.
නෑ විදිහකට දුන්නා එයාට ගෝචර පැත්තෙන් එයා ලෝකේ හදාගන්න.
ඔව් ඔව් ඒක හරි සර්. ඔව්.
යාත ගෝචර යාත තියෙන ආයතන වලින් අධ්‍යක්ෂපු ඒ ඒ පැත්තෙන් දැන් කන අතින්ම කන ඇහෙන්නේ නැති කෙනෙකුට කොහොමවත් සද්ද කියා දෙන්න බෑ. මොකද ඒක ගෝචර නෑ.
ඔව් ඔව්
තේරුණා.
ඔව් තේරුණා සර්.
එලාගේවත් සකින් තුගත්පත් අද්දේ මොකද්ද කියන එක ගැන කිසිම අදහසක් දෙන්න පුළුවන්
නෑ. බෑ. ඔව්
අනේ මොකද ඒ සද්ද ලෝකේ විහිදන්නේ. හැබැයි අන වලින් එයාට ඒක හදා ගන්න පුළුවන් ඒවට ඒ ගෝචර මට්ටමේ.
එතකොට ඒ
එතකොට يعني එයා දෙයක් කියලා පනව ගන්න මොකක් හරි ආයතනයක් තියෙනවනේ. දැන් පොඩි ළමෙක් මුලින්ම මොනවා හරි දෙයක් පනවගෙන ඒක මොකද්ද කියලානේ අනිත් අයගෙන් අහන්නේ. මේක මොකද්ද? එතකොට මේක මේකයි කිව්වහම එයා දැනගන්න දෙයට තමයි එයා ඒක දාගන්නේ. එයා දැනගන්න ගතියක් තිබුණ නැත්නම් වෙන කාටවත් මුකුත්ම කියා දෙන්න බෑ. අද අපි හිතන් හිටියට පිටින් දෙන්න පුළුවන් කියලා පිටින් මොකවත් දෙන්න බෑ. එයා දැනගත්තු එකකට ඒ විස්තර ටිකක් දෙන්න පුළුවන්. අන්න ඔය දැනගත්තු එකට කියන්නේ මෙන්න මේකයි.
ඔව් ඔව්.
එයා දැනගත්තේ නැත්නම් මොකුත්ම දෙන්න බෑ.
ඉතින් අපිට නම් සාම බෑනේ. අපි නොදන්න එකක් කිව්වොත් එහෙම අපිට ඒක බෑනේ අඳුරගන්න නේද?
නෑ දැන් අපි ආයතන හයෙන් මොනවා හරි අපිට ගන්න බැයි නා.
ඔව්.
එන කාටවත් මොනවා හරි දෙන්න පුළුවන්ද අපිට?
බැ
බැ. ඒ පුළුවන්කම තියෙනකන් තමයි පුළුවන්. ඒ කියන්නේ ලෝකෙට අහුවෙන්නේ ආයතන 6 නිසාමයි. ආයතන 6 තේරුම් ගත්ත දවසට ආයතන 6 ඉක්මවා ගියොත් ලෝකෙට අහුවෙන්නේ. ඒක අසලෝ දහමට අහුවෙන්නේ නැහැ එතකොට. අතාල.
අතලෝ දහම කිව්වේ අර 11 ආකාරයෙන් හැදෙන
නෑ නෑ අටලෝ දහම කියන්නේ දුක සැප නින්දා ප්‍රශංසා ඔය වගේ ඒවා ටිකක්
තියෙනවා.
ලෝකෙට අයිති දේවල් අයි දුකයි ලෝකෙට අයිති.
ලෝකෙට
අයිති සැප කියලා එකකුත් නෑ දුක කියලා එකකුත් නෑ. නිස්සාව කියලා එකකුත් නැහැ ප්‍රශංසාව කියලා එකකුත් නැහැ. එහෙනම් අපි
හදා වෙන්න බෑනේ ඉතින්. අනුපාදයක් තියෙන තැනක
අන්න ඒක තමයි තේරුම්
ගන්නවා.
ඒකට කවුරු හරි බෑනා කියලා එකකුත් නැහැ හොඳ කිව්වා කියලා එකකුත් නැහැ. ඒක සකස් වෙන්නේ. හරි. කවුරු හරි කියන එකක් හත් වෙන්න.
දැන් තව ප්‍රශ්නයක් සර්. දැන් අපි බුදුහාමුදුරන්ගේ බුද්ධ රූපය කන්ටිනියුස්ලි බලන් ඉන්නකොට එතකොට අපිට ඒකමයිනේ පේන්නේ. එතකොට කොහොමද ඒක ඒක ඒ විදිහට මේ යන්නේ ඒ මේ වර්ණය ඒක කන්ටිනියුස්ලි
හැබැයි නැතු දෙක ඔව් කන්ටිනියස් වෙන්නේ එක මොහොතක දැකපු එක ඇත්ත වුණත් නේ තව මොහොතක දකින්න පුළුවන්. එක මොහොතක දකින්න ඉස්සෙල්ලා හොයන්නකෝ.
ඔද එක මොහොතක දකින්නත් ඒ සම්මුතියෙන් දැක්කක තමයි අපි ඇත්ත කරගෙන ඉන්නේ. එතකොට ඒක මනසට ගිහිල්ලා ආයි මනසින් ඒකම රිපීට් කරනවා එහෙමද?
ඒක ආයතන විදිහට බලන්න ඉතින්. අර වතුරේ බල්ලා වගේ වැඩක් ඉතින් ඇහෙන් දැක්කා හිතෙන් හිතුවා.
ඒකම ඇප්ලයි කරන්න පුළුවන්. දැන් එක විදිහටම වෙන්නේ කොහොමද? එතකොට එතන ඊළඟ ෂණේ එනකොට එතන මේ නිරුද්ධයක් වෙලා ඒ කලින් දැක්ක එක නෙමෙයි දකින්නේ. ඒ කලින් දකින එකම දකින්නේ. මං අහන්නේ සම්මුතියෙන් අපි.
හරි කලින් දැක්ක එක කියන්නේ මොකද්ද කියලා අහන්නකො ඉස්සෙල්ලා. එක සැරයක් දැක්ක එක මොකද්ද කියලා කියන්නකො ඉස්සෙල්ලා.
ඔය ඉතින් බුද්ධ රූපය දැක්කනේ.
ඒක ඒ ලෝකෙට ආйти විදිහනේ මං කිව්වේ ඇත්ත දැක් වතුරේ බලනකොට.
ඔව් ඇත්ත දැක්කොත් ඉතින් මොඩකමක්.
ඒක
හරි.
ශරීරෙට කියපු ටිකම තමයි.
තමයි ඔව්. කොයින් ගිය එක කමෙන්ට් තමයි.
ඒක තමයි.
ඔව්. ඒක අඳුර යන්න ඕනේ නැහැ ඒක මේ ඥානයට වැටෙන්න එක පාටම කඩන්න පුළුවන්.
මේ ආයතන පැත්තෙන් බලන්න කියන්නේ ආයතනේ ටික පැත්තට යන්න ඔය අපි බාහිර දෙයකින් ප්‍රශ්න කළාට.
ඔව්.
يعني අජ්ජත්තේ රූපයක් ගන්න හැකියාව මතම නියව ගැන කතා කරන්නේ.
ඔව්. ආයතන හරිස. ඔව්.
නං මේ ගැටලු නැත්නම් අපි අවසන් කරමු. එතින් මේ සතිය කියන්නේ ඇත්තටම ධහම අවබෝධ කිරීමේ හැකියාව වැඩිම වෙසක් සතියනේ. එහෙනම් හැමෝම උත්සාහ කරන්න මේ කියන දේ තව තව ආය ආය අහලා හරි තේරුම් ගන්න බලන්න. දැන් ඒ දහම දකින්න බැරි දෙයක් නෙවෙයි. බුදු කෙනෙක් දකින්න බැරි දෙයක් පෙන්නලා දෙන්නේ නැහැ. තේරුම් ගන්න පුළුවන් අපි අර හිතන විදිහේ වෙනසක් වෙන්න ඕන. ලෝකෙට අයිති විදිහට වඩා වෙනස් විදිහක්. අර විවෘතව විමසන්න බලන්න. තමන් හිතන් ඉන්න එකට දාගන්න නැතුව අද හිතන් ඉන්න විදිහට දාගන්න ගියොත් ලෝකෙට අයිති විදිහටමයි පේන්නේ. බුදු කෙනෙක් පෙන්වන්නේ ඒ කියන්නේ ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරු වෙනවා. ඒ විදිහට ඒක ඒ තේරුම් ගැනීම ඇති කරගන්න තව තව විනසන්න මේක නැවත නැවත අහන්න ප්‍රශ්න කරන්න. හොඳයි එහෙනම් හැම දෙනාටම තෙරුවන් සරණයි. අදට අපි අවසන් කරමු.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.